සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින ස්වාමීන් වහන්සේගෙන අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සාධර්ම දේශන වැඩසටහනටයි. මෙමනම් කුරුදු පරිදි මුලින්ම වේදාගෙන තියෙන කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු
සාදු සාදු.
ස්වාමීන් වහන්ස, අපිට අද ඊමේල් එකටවත් Google ෆෝම් එකටවත් ලිඛිත ප්‍රශ්න නම් ඇවිත් නැහැ. ඒකින්ද මම අවස්ථාවක් දෙන්නම් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති නම්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම සෑහෙන කාලෙක ඉඳලා භාවනාව වඩාගෙන එන කෙනෙක්. සක්මන් භාවනාවේදී දෙපය අරමුණු කරලා සක්මන ආරම්භ කළාම ඉක්මනින්ම දෙපය ගැන දැනීම නැතුව ගිහිල්ලා මුළු කයටම සිත යොමු වෙනවා. ඒක අරමුණු කරලා ඇවිදිනකොටත් සිත මට තේරෙනවා සිත ඒකත් කරදරයක් වගේ හිතලා සිත නිශ්චලවම තියගෙන තියනවා. සිත ඔහේ තියනවා, කයක් ඇවිදීමක් සිද්ධ වෙනවා. මිස කිසිම දෙයක අරමුණක් ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ශබ්ද වගේ ආවත් ඒවත් අරමුණු වෙන්නේ නැහැ. පරයංක භාවනාවට වාඩි වුණාම ස්වාමීන් වහන්ස, සමහර වෙලාවට සිත ඉක්මනින්ම ඒකාග්‍ර වෙනවා. සමහර වෙලාවට හුස්ම රැල්ල බලාගෙන ඉන්නකොට එහෙම ඉක්මනින්ම ඒකාග්‍ර වෙනවා. සමහර වෙලාවට හුස්ම රැල්ල නොබලත් සිත ඒකාග්‍ර වෙනවා. එහෙම බලන් ඉන්නකොට සිත මට දැනෙනවා ස්වාමීන් වහන්ස, සිත නිශ්චල වෙනවා. නිශ්චල වෙලා කය ගැන කිසිම දැනීමක් ඇති වෙන්නේ නැහැ. සිත නිශ්චලව තියනවා පේනවා. සිතුවිලි එක දෙකක් ආවත් ඒ සිතුවිලි සිත ගණන් ගන්නෑ වගේ දැනෙනවා. ඒවා ඇවිල්ලා ඒව පාඩු යනවා වගේ දැනෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා සිත කොහාටවත් සිතත් ගැනවත් කයක් ගැනවත් නැදෙන්නේ නැතුව සිත නිකන් කියන්න බැරි එතන වචනේ විස්තර කරන්න බැරි තැනකට යනවා. නමුත් දැනීමක් තියෙනවා ස්වාමීන් වහන්ස, මෙහෙම තැනක් වචනේ විස්තර කරන්න බැරි තැනක තියෙනවා කියලා එහෙම දැනීමක් තියෙනවා. එහෙම සාමාන්‍ය ජීවිතයේදී ස්වාමීන් වහන්ස, මට දැන් අනිත් වැඩක් කරනකොට ඒ වැඩේ දිහා ඒ වැඩ කරන ස්පර්ශයට සිත යන්නේ නැහැ. සිත නිශ්චලව තියනවා වගේ දැනෙනවා. ඒ දෙස බලාගෙන ඉන්නවා. ඒ වෙලාවට වැඩේ ඉක්මනින්ම සැහැල්ලුවට කෙරෙනවා. හුඟක් වෙලාවට වැඩ ටික වෙලාවකින් සිත එහෙ මෙහෙ යනවා. ඒකටම හිත තියෙන්නේ නැහැ. නමුත් හිතම ආපහු වෙනවා වගේ දැනෙනවා. අනිත් අවස්ථාවල දැන් සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට අනිත් නිකන් ඉන්න වෙලාවට දැන්වත් ස්වාමීන් වහන්සේ අනිත් දේවල් අනිත් අය අතරේ නිකන් තනි වෙලා වගේ ගතිය. ඒ වුණාට ඒක කරදරකාරී තනියක් නෙමෙයි, සැහැල්ලුවක්. ස්වාමීන් වහන්සේ ඉදිරියට භාවනාව කරගෙන යන්න ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. එතකොට දැන් ඇත්තටම මේ විදිහට පුරුදු කරගෙන යනකොට යම් කිසි විදියක කාලෙත් එක්ක වෙන පරිවර්තනයක් පිළිබඳ කතා බහක් තමයි ඔය සිද්ධ කරන්නේ. එතකොට දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් මුලින්ම හුස්ම නිරීක්ෂණය කරනවා, මුලින්ම පියවර වලට දැනෙන දැනීම නිරීක්ෂණය කරනවා. සාමාන්‍යයෙන් ඔය පරියංග භාවනාක වගේ හොඳටම දැක ගන්න පුළුවන් මේ හුස්මේ තියෙන හිත එළියේ හිතවිලි වලට වගේ ගමන් කරනවා. ගමන් කරලා මේ තප්පර කිහිපයකට පස්සේ හරි විනාඩි කිහිපයකට පස්සේ හරි නැවතත් හුස්මට එනකොට ඒ හුස්මේ කලින් විවේක හුස්මක් තියුණා, කලින් සැහැල්ලු හුස්මක් තියුණා, අර එළියට ගිහිල්ලා එන ටිකට හුස්ම ගොරෝසු වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට එන්නේ විදිහට ඊයේත් කෙනෙක් ඇවිල්ලා ප්‍රකාශ කරන මෙන්න මේ විදිහේ වෙනසක් මම අත්දැක්කා. මේ විදිහට හුස්ම යන්න කලින් සැහැල්ලු හුස්මක් තියුණේ සිතුවිලිවලට යන්න කලින් ගිහිල්ල එනකොට අන්න අර විදිහේ විවේක හුස්මක් දැක ගන්න ලැබුණා ලැබුණේ නැහැ. ඒ වෙනුවට කලබලකාරී හුස්මක්, ගොරෝසු හුස්මක් දකින්න ලැබුණා කියලා මේ එක්කෙනාගේ අත්දැකීම තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට ඔය අත්දැකීම සාමාන්‍යයෙන් අලුතෙන් පුහුණු වෙන කෙනෙක්ට හොඳ නිරීක්ෂණයක්. ඔය වගේ වචන කියවෙනවත් අඩුයි සාමාන්‍යයෙන්. මොකද මේ ඒ ප්‍රකාශ කරන්නේ යම් කිසි සූක්ෂම නිරීක්ෂණයක් කරලා තියෙන පැයි. එතකොට අර විදියට යන්න කලින් හුස්ම මෙහෙමයි, ගිහිල්ලා ආවට පස්සේ හුස්ම මෙහෙමයි කියලා මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය ඉතාම වටිනා ප්‍රකාශයක්. දැන් අර හුස්ම ගොරෝසු වෙනවනේ, එන්නේ එතෙන්දී අපිට කිව හැකි ඒ ප්‍රමාණයට අතරමැදදී සිහිය කැඩිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රමාණයට අතරමැදදී කෙලෙස් රැස් වෙලා තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. අර සැහැල්ලු විවේක හුස්මක් තියුණා, ගිහිල්ලා එනකොට ගොරෝසු බර මේ බර වෙච්ච හුස්මක් තියෙනවා. අන්න අතරමැදදී කෙලෙස් රැස් වුණ ප්‍රමාණය, එහෙම නැත්නම් සිහිය මුලා වුණ ප්‍රමාණය එතන දකින්න ලැබෙනවා. අන්න ඒ වගේ වෙනසක් දැක ගන්න පුළුවනි. ඊට පස්සේ අපි හිතමු කාලයක් තිස්සේ මෙයා මේක පුරුදු කරනකොට, කාලයක් මේ විදිහට කරගෙන කරගෙන යනකොට මෙන්න මේ වෙනස අඩු වෙනවා. හරියට යන්න කලිනුත් හුස්ම මේ වගේ, ගිහිල්ලා එනකොටත් හුස්ම මේ වගේ කියලා ප්‍රකාශ කරනවා. හැබැයි ඒ ප්‍රකාශය අර නොදැනීමක් තුලින් කරන ප්‍රකාශයක් නෙමෙයි. දැන් මුලාවෙනුත් ඔය ප්‍රකාශ කරන්න පුළුවන්නේ. දැන් නොබලන කෙනෙක්, ඇස් හරියට අරගන්න බැරි කෙනෙක්කුත් කියනවා, ආ මොකද යන්න කලිනුත් ඒ වගේ හුස්ම, ගිහිල්ලා එනකොටත් ඒ වගේ හුස්ම, මුළු පැයෙම තියුණා හුස්ම එකම වගේ කියලා කියන කට්ටියත් ඉන්නවනේ. ආ ඒක මුලාවක් තුලින් තමයි මේ ප්‍රකාශ ගොඩක් වෙලාට මතු වෙලා ඉන්නේ. නමුත් අර විදිහට පුහුණු කළා යම් කිසි දවසක අන්න මේක දක්ෂභාවයක් වර්ධනය වෙලා එනවා. ඒක කාලෙත් එක්ක නැවත නැවත පුහුණුවත් එක්ක තමයි එන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? අතරමැදදී කෙලෙස් රැස්වීමක් නැහැ. එහෙම නැත්නම් අතරමැදදී අන්න සිහිය බිඳීමක් නැහැ. හුස්මේ තියුණත් අර විදියට සිතිවිලි වලට ගියත් නැවත හුස්මට ආවත් වෙනසක් නැතුව මේ තැනැත්තට ඒකට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් ලැබුණා. අන්න ඒ ශක්තියත් එක්ක ගැළපිලා එන දෙයක් තමයි ඔය කියන්නේ. අර හුස්මේ තියුණත් එකයි, වටපිටාවේ තියුණත් එකයි. හුස්ම බලනවා කියන එකත් ටිකක් වෙහෙසයි වගේ. ඒක එච්චරම අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට ඔහි අන්න මේ අරමුණු මාරු වෙනවා. නමුත් සිහියේ පැවැත්මක්, සිහියේ නොබිදීමක් ටික ටික මේ තැනත්ත දැන හඳුන ගන්නවා. අන්න ඒක ප්‍රතිපදාවේ විපරිණාමයක්, වටිනා විපරිණාමයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අර ශිල්පයේ දක්ෂකමක් සාමාන්‍ය දැන් ඔය රියදෙරෙක් වුණත් මුලදී වාහනේ යන කට්ටියට දැනෙනවා නේ මේක මේ ඩ්‍රයිව් කරනවා කියලා. ඒක හොඳ ගානට දැනෙනවා ඈ. අලුත් රියදුරෙක් නම්, අදක්ෂ රියදුරෙක් නම් වාහනේ කට්ටියට හොඳට දැනෙනවා මේ ඩ්‍රයිව් කරනවා කියලා ඈ. නමුත් අන්න දක්ෂ වෙන්න රියදුරා කොපමණ වේගෙන් ගියත් අර විදියට ඇතුලේ කට්ටියට එච්චර දැනෙන්නේ නැහැ මේ ඩ්‍රයිව් කරනවා කියලා. ඇතුලේ කට්ටියට එහෙම වෙහෙසක් පීඩාවක් එන්නේ නැහැ. මොකද මේ රියදුර ශිල්පයේ දක්ෂතාවය. ඉතින් ඒක වෙන්නේ නැවත නැවත අවුරුදු ගාණක් මේ වාහනයක් එලවනකොට, ඒ විදිහේ හැකියාවක් දියුණු කරනකොට. අන්නේ මේ පුහුණුවෙත් ඔන්න ඒ වගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. මේ අරමුණු මාරු වුණාට සිහිය එක දිගට පවතිනවා. ඒකේ සලකුණක් තමයි අන්න අර හුස්මට ගන්න එකත් වෙහෙසයි. එහෙමම අවශ්‍ය නැහැ. ওই විදිහට කාලෙත් එක්ක ඒ ශක්තිය දියුණු වුණාම ඊට පස්සේ තේරෙනවා මොන අරමුණාවත් මොන විදිහට ආවත් අන්න එකම සිහියක්, එකම ආකාරයක් පවත්වන්න පුළුවන්. මේ සියල්ල මේ සිහියට යට වෙනවා ක්‍රමානුකූලව. ඉතින් ඒ දේ තමයි ඔය තියෙන්නේ. ඒ දේදී එක්තරා විදිහක මේ ලෝකේ නිකන් හරි නීරසයි. මිනිස්සු අතර ඉන්දියට නිකන් තනි වෙලා වගේ. ඒ වගේ ආකාරයක්, ඒ වගේ හැඟීමක් මතුවෙලා ඉන්න පුළුවන්. මොකද අර විචිත්‍රත්වයනේ අපේ ආකර්ෂණේ තියෙන්නේ. විචිත්‍රත්වයෙන් තමයි අපි රඳවලා තියාගෙන ඉන්නේ. නමුත් ඒ විචිත්‍රත්වය නැති වුණාම අන්න මොකද වෙන්නේ? හරි නීරසයි. කෙනෙක්ට නිකන් මහා නිකන් එපා කරපු මූසල කමක් විදියට හැදෙන්න පුළුවන්. අර අපි කියමු මේ ප්‍රතිපදාව ගැන යම් කිසි විදියක සද්ධාාවක්, මේ ප්‍රතිපදාව ගැන යම් කිසි විදියක විශ්වාසයක් පරීක්ෂා වෙන අවස්ථාවක් තමයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? හැම වෙලේම අන්න හිතනවා, කල්පනා කරනවා කොහෙන් හරි මේක මොනවා හරි හොයාගන්න ඕනේ කියන අර පරීක්ෂණයක් සිද්ධ කරනවා. සිද්ධ කරාට කරාට රඳන්නේ නැහැ, පවතින්නේ නැහැ. අන්න ඔය විදිහේ විපරිණාමයක් තමයි අතර තියෙන්නේ. එතකොට මිනිස්සු අතර ඉන්දියට තනි වෙලා වගේ මේ ලෝකේ දේවල් තියුණට ඒවෙන් ආකර්ෂණයක් දනවන්නේ නැහැ. ඔන්න ඕක තමයි ඔය කියන විදිහට වෙන පරිවර්තනේ. ඉතින් මේ පරිවර්තනය සඳහා හොඳ සලකුණු ඇවිල්ලා තියෙන්නේ. තව තව දිගට දිගට ඒ ආකාරයෙන් පුහුණු කරගෙන යන. එතකොට ඔය කියන විදිහට කිසිම දෙයක් අන්න අදාළ නැහැ. කිසිම දෙයක් අදාළ නැහැ. අර විදිහට සිහියට සියල්ල යටයි කියන ස්වභාවයක් ටික ටික මතුවෙලා එනවා. ඒ සඳහා ඉතින් තව තව රියදුරු ශිල්පයේ දක්ෂ වෙන්න කියලා තමයි කියන්නේ.
චින්තා හිට්ටියාරච්චි ප්‍රශ්නයේදී පත් කරන්න පුළුවන්ද?
එරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි ස්වාමීන් වහන්ස. මට ප්‍රතිපදාවේ පොඩි ප්‍රශ්නයක් වගේ තියෙනවා. මම කරන ක්‍රමේ දැන් හරිද කියලා තේරෙන්නේ නැහැ වගේ එකක්. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට අහගෙන ඉන්නකොට අනිත් අයගේ කමඨාන් වාර්තාවල එහෙන විදිහට දැන් හුඟක් අය කරනවා කියලා තේරෙන්නේ සාමාන්‍ය ජීවිතයේ වුණත් අනිශ්චිතභාවය පවත්වනවා වගේ එකක් හුඟක් ඇහිලා තියෙනවා. එහෙම එකක් මට කරන්න බැහැ කියන එක මට තේරෙනවා සාමාන්‍ය ජීවිතේ. ඒ කියන්නේ මට හිතෙනවා ඒ එහෙම වුණොත් ආතතිගත වෙනවා වගේ එකක් තමයි මට තේරෙන්නේ. කියන්නේ එක සැරින් සැරේ පොඩ්ඩක් වෙනවා. මට ඒක ගොඩක් පවත්වන්න බෑ. මට තේරෙන්නේ ඇත්තටම මම මුකුත්ම කරන්නේ නැහැ. මේ එන සිතුවිලි දිහා බලන් ඉන්න එක තමයි කරන්නේ කියන එක. අසතිය තියනවා කියන එකත් දන්නවා. මේ සිතුවිලි හැබැයි ගොඩාක් එනවා. ඇත්තටම ඉතින් වෙහෙස කරයි. පාවීමක් වගේ මහන්සි කියලා වගේ හිතෙනවා. දැන් නම් බෑ ඇති මට මහන්සි කියලා වගේ හිතෙන එකක් එනවා. ඉතින් මං කරන දේ හරිද වැරදිද කියලා ප්‍රශ්නෙකුත් වෙලාවකට එනවා. මේ හුඟක් අය කරන විදිහ වෙනස් වගේ, කියන්නේ මං කරන එකට වැඩිය වෙනස් වගේ නේද කියලාත් හිතෙන එකක් තියෙනවා. මට ඒ ගැන තමයි ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ.
ඔව්, ඒ කියන්නේ දැන් ඇත්තටම මේ අර වෙන කෙනෙක් කරන එකත් එක්ක සංසන්දනයක්, මේ දේ හරිද, හුඟක් අය වෙන දේවල් කරන පාටයි කියන වගේ නැඹුරුවක් ඉතින් අපේ සෑහෙන බරපතල නැඹුරුවක්නේ. එදා ඉඳලා මේ ලෝකයේ සමාජයේ දිහා බලමින්, අන්න වටපිටාව දිහා බලමින් ඒව ඔස්සේ ගමන් කිරිල්ලක්නේ අපේ තියෙන්නේ. එතකොට කුඩා අවදී ඉඳලා ඉස්කෝලේ යන අවදී ඉඳලා ආ යාළුවට වැඩිය ලකුණු තියෙනවා නම් හොඳයි, පන්තියේ වැඩිය ලකුණු තියෙනවා නම් හොඳයි. ඕමනේ පුරුදු කරලා තියෙන්නේ. ඊට පස්සේ තමුන් වැඩ කරන තැන උනත් අර විදිහේ කෙනෙක් වටපිටාවේ ඉන්න කෙනෙක්ට වැඩිය දක්ෂ නම් ඒ විදිහට හරි හම්බ කරනවා නම් ඒක හොඳයි. ඒ විදිහේ නැඹුරුවක් සහිතයි. අන්න අර පරීක්ෂණයක සාමාන්‍ය කරපු දෙයක් සඳහන් වෙනවා. මේ මොකද්ද සැලරි එකක් තමුන්ට 50,000යි, වටපිටාවේ කට්ටියට අන්න 60,000යි. තමුන්ට 30,000යි, වටපිටාවේ කට්ටියට 40,000යි. කෝකද ඔප්ෂන් එක තෝරන්නේ කියලා ඇහුවාම ගොඩ දෙනෙක් අර අනිත් යට දෙවෙනි ඔප්ෂන් එක තමයි තෝරගෙන තියෙන්නේ. මට ගාන අඩුණත් කාන්නේ වටපිටාවේ කට්ටියට මට වැඩි අඩුවෙන් හම්බ වෙන්න ඕනේ කියන තේරීමක් තමයි තෝරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ නැඹුරුවක් සහිතයි අපි. ඉතින් ඒ වගේ නැඹුරු සහිත වුණාම ඉතින් මේ දේ පුහුණු කරද්දිත් අන්න නැවත නැවත කල්පනා වෙනවා මේක හරිද, අරයාගේ විදිහට නෙමෙයි, මෙයාගේ විදිහට නෙමෙයි කියලා එහෙම අදහස් හිතවිලි එන්න පුළුවන්. නමුත් මේක එක එක්කෙනාට අනන්‍ය වූ විදිහට තමයි විවර වෙන්නේ. ඒක ඉතින් පුරුදු කළාම තමයි බලන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි මූලික උපදේශ මාලාවක් දෙනකොටත් දෙන්නේ බොහොම නිකන් සරල උපදේශ මාලාවක්. වැඩි විස්තර තොරතුරක් දෙන්නෙම නැති තරම්. ඒ සතිපාසලේ වීඩියෝස් දෙක තමයි පෙන්නන්නේ. එතකොට ඒක පෙන්වුවාම කෙනෙක් අහනවා මේ මොකද හම්දුරුනේ, මේක මෙච්චරද තියෙන්නේ, නැද්ද පැයක විතර බණක් කියලා අහන කට්ටිය ඉන්නවා. මූලික උපදේශ මාලාවක් මට ලැබුණේ නැහැ කියලා තරමට කියන කට්ටියත් ඉන්නවා. ඒ මොකද කැමති නැහැ අරක මදි. නමුත් ඒ පමණකටම දෙන්නේ හිතාමතාම කරන්නේ වැඩේ. අන්න මේ බොහොම යන්තම් උපදේශ ටිකක් දීලා කියනවා කරලා බලන්න. කරලා බලන්න. අන්න කරනකොට මොකද වෙන්නේ, අනන්‍ය වූ අන්න පාරක් මතුවෙලා එනවා එක එක්කෙනාට, ප්‍රතිපදාවක් මතුවෙලා එනවා. ඉතින් ඒක තමයි ගම්මනේ, ඒක තමයි පාර. වෙන දෙයක් දිහා බැලුවානි, වටපිටාව සමග සංසන්දනය කරානි, ඊට වැඩිය පොඩ්ඩක් දිගයි, පොඩ්ඩක් දුරයි. ඉතින් ඒක නිසා අන තමුන්ට විවර වෙන මොකක් හරි ඒ දේ බාරගන්න තමයි තියෙන්නේ. බාරගන්න විශ්වාසයෙන් කරගෙන යන විශ්වාසය තමයි තියෙන්නේ ඔතන. විශ්වාසය පරීක්ෂා වෙනවා නැවත නැවත, මේ හරිද, මේ විදිය හරිද, අරයාගේ නෙමෙයි, මේ වගේ නෙමෙයි කිය කිය ওই විදිහට මතුවෙන්න පුළුවන්. නමුත් අන්න තමුන්ට විවර වෙන්නේ මොකද්ද, තමුන්ට අනන්‍ය වෙන්නේ මොකද්ද, ඒක ඔස්සේ තමයි ගමන තියෙන්නේ. ඒක තමයි කෙටිම මාර්ගේ. අනිත් ඒවා පොඩ්ඩක් අනිත් ෂෝට් කට්ස් කියන ඒවා ඊට වැඩි පොඩ්ඩක් දුරයි. ඒ බව දැනගෙන නැවත නැවත කරගෙන යමු. ඒ විශ්වාසයේ තමුන්ට දියුණු වෙන ක්‍රමවේදෙන් කරගෙන යමු. කාලෙත් එක්ක තමුන්ට පහසුවක් දියුණු වෙලා එන්න ඕනේ. මේක දැන් ඇති වෙහෙසයි කියන ගතියක් එනවනම් ඒක යම් කිසි විදියක වැරදි නරක සලකුණක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වෙනුවට බලන්න ජීවිතේ පහසුවක් වර්ධනය වෙන්න බෑ. ප්‍රතිපාදාව තවත් ඔලුව කැක්කමක් වෙන්න බෑනේ. ඒ වෙනුවට මම විවේකයෙන් සැනසීමෙන් කල් ගත කරනවා. වැඩි වැඩියෙන් වැඩි වැඩි ප්‍රමාණ විවේකයක් වැඩි වැඩි ප්‍රමාණ සැනසීමක් මට මේක තුලින් ලැබෙනවා කියන කියන සැහැල්ලු බාරගමු. ඇත්තරම නිකන් ජීවත් වෙනවා කියන අර්ථය තියෙන්නේ උතන. ජනමුකුත් නැහැ. අන්න යම් කිසි විදියක මේ සැහැල්ලුවෙන් විවේකයෙන් ජීවත් වෙනවා. වෙනදාට වැඩිය ජීවත් වෙනවා. වෙනදාට වැඩිය හිත තුල විවේකයක් සැනසීමක් තියෙනවා. අන්න ඒ බව දැනගනිමින් ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න. ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න. ක්‍රියාවලියට ඉඩ දෙමින් බලන්න කාලෙත් එක්ක නැවත නැවත පුරුදු කරනකොට මට විවේකයක් පහසුවක් තියෙනවද? මට විවේකයක් සැනසීමක් තියෙනවද? අන්න ඒ විවේකයේ සැනසීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපේ ඉලක්කය. එහෙම නැතුව ප්‍රතිපදාවක් තුලින්වත් වෙහෙසක් එනවා නම්, මං කියන්නේ අර කෙටි කාලීන වෙහෙස නෙමෙයි, දීර්ඝ කාලීනව වෙහෙසක් එනවා නම් අන්න මොකක් හරි පැටලිල්ලක් තියෙනවා. ඒක නිසා තව තව සැහැල්ලුවෙන් විවේකෙන් තව තව මේ විශ්වාසයෙන් මේ වැඩ කරගෙන යන්. එතකොට ඔය කියන විදිහේ අනන්‍ය වූ පාරක් විවර වේවි නේද?
එහෙම ස්වාමීන් වහන්සේ, වෙහෙස කියන එක මට දැනෙන්නේ, හැබැයි මට හිතෙන්නේ ඒක තමයි දුක් දුක්ඛ සත්‍ය කියන්නේ මේ පැවැත්ම නිසා නේද මේක වෙන්නේ කියන එක හැමතිස්සෙම වගේ එනවා. ඒකෙම ඉතින් වෙහෙසත් එනවා. මේ අර තේරෙන විදිහට සාමාන්‍ය ජීවිතේ උත්සාහ කරොත් ගොඩක්ම මේ කියන්නේ සිතුවිලි එන නොදී ඉන්න උත්සාහ කරොත් ඒක හිරවීමක් වගේ වෙනවා වගේ තමයි තේරෙන්නේ. මේ වැරදිලා කියලා හිතෙනවට වැඩිය අර වහන්සේ වගේ අර අනිත් අයගේ ඇහෙනකොට හිතෙනවා, එතකොට මං කරන එක වැරදිද කියලා වගේ එහෙම හිතෙනවා. මේ ඒ වගේ දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ.
ඔය දැන් මේ අහගෙන ඉන්න කට්ටියටත් හිතෙනවද දන්නේ නැහැ නේ. ඔය කහනකොට මම කරන එක වැරදි කියලා ඒගොල්ලන්ටත් හිතෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම තමයි. ඒක ඉතින් අර උරු පුරුදු කරලා තියෙන වැඩේනේ. දෙමව්පියෝ එහෙම අමාරුවෙන් පොවපු දේවල් තමයි ඕවා. ඉස්කෝලවල ඉරාකි රක්ෂාවල කටයුතු කරනකොට අමාරුවෙන් පොවාගත්ත දේවල් තමයි ඕවා. කමක් නැහැ. කාලෙත් එක්ක යමු. අනිත් එක තමයි අර කී විදිහට දැන් පැවැත්මේ ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. ඝර්ෂණයක් තියෙනවා. මේ කය පවත්වන්න ඕනේ. ආයකට ආහාර දෙන්න ඕනේ, ඒක නඩත්තු කරන්න ඕනේ. මේ කයට විවිධ වෙහෙස පීඩා, ඒ ඍතු ගුණ අනුව ඒ වෙහෙස පීඩා, වසනීප, ඒ වගේ වෙහෙස පීඩා ඒ ටික එනවා. ඒක නවත්තන්න බෑ. මැරිලාම තමයි ඒක හවර කරන්න වෙන්නේ. ඒක අර නිවනෙත් කොටස් දෙකක් විදිහට පෙන්නනවානේ. සෞපදිශේෂ අනුපදිශේෂ කියලා පෙන්නනවා. එතකොට ඒ කොටස හවර කරන්න නම් මැරිලාම තමයි ඒක හවර කරන්න වෙන්නේ. නමුත් අර මානසික වෙහෙසක් පීඩාවක් එනවනේ. අන්න ඒක ගොඩක් දුරට අවම වෙනවා. ඒක ප්‍රතිපදාවක් අවම වෙනවා. ඒ සැනසීම තමයි තියෙන්නේ. අර ෆ්‍රික්ෂන් එක කොහොමත් තියෙනවා. නමුත් ඔය අපිට වෙහෙස දැනෙන්නේ ඒ ෆ්‍රික්ෂන් එකටත් වැඩිය. ඒකෙන් තව තව වෙහෙසක් පීඩාවක් හදා ගන්නවා. අර දුක සහ දෝමනස්සය අතර ඒ කියන වෙනස්කම වැඩි වැඩියෙන් දැන හඳුර ගන්න පුළුවන්. කය වේදනාව තියෙනවා. නමුත් ඒක මත පදනම් වෙලා කොච්චර වෙහෙසක් පීඩාවක් අපි හදා ගන්නවද කියන එක පොඩ්ඩක් මතක් කරලා බැලුවොත්, අසනීපයක් එනවා. ඒක මත පදනම් වෙලා කොච්චර වෙහෙසක් පීඩාවක් අපි හදා ගන්නවද කියන එක මතක් කරලා බැලුවොත් අන්න ඒක තමයි වැඩේ. සාමාන්‍ය මොන මොනවා හරි ටිකක් සාමාන්‍ය මේ කය රිදෙනවා. රිදෙනකොට මොකද්ද මේ අමාරුව කියලා දවස් දෙකක් තුනක් කල්පනා කරොත්, මොකක් හරි කැන්සර් එකක් අද්ද දන්නේ නැහැ කියලා හිතුවොත් ඔන්න ඉතින් කැන්සර් එකක් වගේ ගතියක් ඇත්තටම දැනෙනවා. ඒක අනේ ගාන්ට මැවිලා එනවා. හරි ගානට තේරෙන මේ කැන්ස එකක් තමයි තියෙන්නේ ඒ හරියම රිදෙනවා කියලා ඔන්න මතු වෙලා එනවා. ඉතින් මොකද්ද මේ අනේ යම් කිසි ඝර්ෂණයක් තියුණා ඒ පැවැත්මේ ඝර්ෂණය. නමුත් ඒක මත පදනම් වෙලා අන ලොකු එහෙසක් පීඩාවක්. ඊට පස්සේ අරහෙ යනවා මෙහෙ යනවා ප්‍රතිකර්ම කරනවා සිංහල ක්‍රමක ඉද කරනවා මේ බටහිර ක්‍රම වේද කරනවා ඕම කරගෙන යනකොට ඇත්තටම කැන්සර් එකක් එන්න පුළුවන් මම නම් කියන්නේ. තියුනේ නැහැ මුලින්. තියුනේ නැහැ එන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපේක්ෂා රෝහලේ ඉඳියර මොකද අපේක්ෂාවක් නැහැ. ඉතින් ඒ විදිහේ දෙයක් ඒ විදිහේ මනස ප්‍රමුඛ වීමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඝර්ෂණේ නම් තියෙනවා තමයි. නමුත් අර හිත තුලින් ඇති වෙන වෙහෙස අනේ ඒක පිළිබඳ කතාවක් තමයි මෙතන තියෙන්නේ. ප්‍රතිපදාව පිළිබඳ වුණත් එහෙම ගොඩක් වෙහෙසක් ගන්න අවශ්‍ය නැහැ යන ක්‍රියාවලියට යන දෙන්න. ඒව වළක්වන්න ඕනේ නැහැ. එහෙම වළක්වලා ඇබ ගහලා පොල් මුඩු ගහලා නවත්තන්න බෑ ඔය වැඩේ. ඒක නිසා ඒ එන ක්‍රියාවලිය බාරගෙන ඒකත් එක්ක ඉඳීමක් තමයි වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා උත්සාහ කරමුනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි.
දක්ෂිකා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ රූපී පළවෙනි කතාවට කතා කරන්නේ ආවෙත් අද මේ මම භවනා කරනවා මගේ මේ කවන් කමටහන වර්තාවක් තියෙනවා මේ වහන්සේට සැකයක් තියෙනවා මම ඒක කියවන්න මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ මගේ බාවා මුලින් භවනා කරන්න පටන් ගන්න ශාරීරික දැනීම් වලින් ඉඳගෙන මම මෙතන ඉඳන් ඉන්නවා කියලා ඊට පස්සේ කකුලේ ඉඳන් ඔලුව වෙනකන් පිටිපස්සෙන් දැනීම් වලට අවධානය යොමු කරනවා ඊට පස්සේ ඉස්සරහා ඇවිලා අත් දෙකට ඒ ක්‍රියාවලිය මුලින් මගේ බොහොම හිමින් සිද්ධ වුණා. මගේ අවධානය බොහොම හොඳට තිබුණා. භාවනාවත් හොඳින් සිද්ධ වුණා. මගේ මේ මගේ භාවනා අරමුණ පිම්බීම හැකිලිම. ඉතින් පිම්බීම හැකිලිම ගොඩාක් සියුම් වෙලා ඒ දේවල් එහෙම සිද්ධ වුණා. නමුත් මේ මගේ අසිනීප තත්ත්වයක් හින්දා මගේ භාවනාව නතර වෙලා ආයේ පටන් ගැනීමේදී කාලයක් ගියාට පස්සේ ආයෙ පටන් ගත්තට පස්සේ මේ මගේ හිත ඉක්මනින් ඉක්මනින් මේ අර දැනීම් වල යනවා. ඒ කියන්නේ ඉක්මට ඉක්මට භාවනාවේ ඉස්සරහට ගිහින් ඉක්මනට ඉවර කරන ස්වභාවයක් තියෙනවා. විනාඩි 15කට වඩා මට කෙරෙන්නේ නැහැ. හරිම අමාරුයි කරන්න. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මම හරි කියන්නේ මට ඒකට හරිම හිත අමාරුයි එකත් ඇත්තටම වැරදි හිත අමාරු ඇති කරගන්න එකත්. මේ ම ඉක්මනින් භාවනා විවර කරන්න ඉක්මනින් ඉක්මනින් මට තේරෙනවා මේ මම භාවනාව පටන් ගන්නකොටත් පිම්බීම හැකිලිම වරමුණු වෙනකොටත් මගේ හිතේ යහට මෙහාට උඩ පනිනවා මට ඒ ඔක්කොම පේනවා. පිම්බීම හැකිලිම දැකලා ඒක ටික ටික සියුම් වෙලා ඒවා මේ සියුම් වෙලා ඊට පස්සේ මේ ඒ දේවල් සිද්ධ වුණා. නමුත් අර ඉක්මනින් ඉක්මනින් සිද්ධ වෙනවා මට තේරෙනවා. ඒක මන් නතර කරගන්නේ කොහොමද කියලා ස්වාමිනා.
හොඳයි. එතකොට පළවෙනි පාරට මෙහෙම අදහස් ප්‍රකාශ කරන කෙනෙක් කියලා සඳහන් කළා. ඉතින් ඒ උත්සාහය වටිනවා. මොකද අලුත් කෙනෙක් සාමාන්‍යයෙන් නැවත නැවත තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළා උපදෙසක් ගැනිය යුතුයි කියලා අපි මතක් කරනවා. මොකද හේතුව අර විදිහට අපිට ඇවිදින්න පුළුවන්, වාඩි වෙලා ඉන්න පුළුවන්. නමුත් අපි මොනව කරනවද දන්නේ නැහැ. ඇවිද්ද පමණින්, වාඩි වෙලා ඉඳිය පමණින් භාවනා කරනවද කියලා අපිට කියන්න බෑ. එහෙම දෙයක් තියෙනවා. බාහිර ස්වභාවයෙන්ම ප්‍රතිපදාව මනින්න බෑ. සාමාන්‍යව දහම් පාසල් යන කාලේ එහෙම අන්න මේ කියන ක්‍රමවේදය තමයි බාහිරෙන්ම ඉන්න. මේ විදියට ඉන්න ඕනේ, කොන්ද ගැලින් කරගෙන ඉන්න ඕනේ, මේ විදියට කකුල් දෙක මේ කකුල් උඩින් මේ කකුල තියෙන්න ඕනේ, මේ අත උඩින් මේ අත තියෙන්න ඕනේ කියලා ඔන්න ඔය විදියට හදනවා ඇවිල්ලා. කොඳු කෙලින් කරනවා, බෙල්ලි කෙලින් කරනවා, ඒ විදියට සිද්ධ කරනවා. නමුත් අන්න ඇතුළත මොකද්ද කරන ප්‍රතිපදාව කියලා හරියට පැහැදිලි කිරීමක් ගොඩක් දුරට ලැබෙන්නේ නැහැ. ඉතින් අර බාහිරෙන් ප්‍රතිපදාවක් පවත්වන්න උත්සාහ කරනවා ඇතුළත කෙසේ වෙතත්. අර විදියට බාහිර ශාසනයක් පවත්වන්න උත්සාහ කරනවා අභ්‍යන්තර ශාසනය කෙසේ වෙතත්. ඉතින් අන්න ඒක නිසා අලුත් කෙනෙක් විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ, තමුන්ගේ අත්දැකීම් එකතු කරන්න ඕනේ, සති දෙකකට තුනකට සැරයක් නැවත නැවත ඒ දේ සිද්ධ කරන්න. ඒ දේ වටිනවා, ඒ දේ ප්‍රයෝජනවත් වෙනවා ප්‍රතිපදාවට. ඒම උත්සාහ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි වැඩසටහනකට ගියත් මේ අලුත් කෙනෙක් අදමඳුන ගත්ත කෙනෙක් කතා කරන්න කියලා යම් කිසි විදිහක ආරාධනාවක් කරනවා. ඒගොල්ලෝ කතා කරන්න මැලි වෙනවා, කැමති නැහැ, මේක මේ දන්නේ නැහැ වගේ අදහසකින්. නමුත් ඒ කෙනාව ඒ සාකච්ඡාවට සම්බන්ධ කරගත යුතුයි. ඒ සම්බන්ධ වීමෙන් තමයි එයා නිවැරදි මාර්ගය හඳුනගන්නේ. නැවත නැවත මේක මොකද්ද කළ යුත්තේ, කොයි විදිහටද මේකට මුහුණ දිය යුත්තේ කියන එක එයාට දැන හඳුන්වලා දෙන්න ඕනේ. ඒකේ වටිනකමක් තියෙනවා, වටිනකමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ විදිහේ උත්සාහයක් දරන්න එක පැත්තකින්. ඊට පස්සේ අනිත් පැත්තෙන් දැන් ඔය ප්‍රකාශයේ කියපු විදිහට මට මේ විදිහ අදහසක් මත වෙලා එනවා. මොකද්ද, වාඩි වෙලා ඉන්න එක පරයන්ක විතරයි භාවනාව කියන අදහසින් තමයි ප්‍රකාශ කරන්නේ. සක්මන ගැන කියවෙන්නේත් නැහැ, එදිනදා ජීවිතය ගැන කොහොමත් කතාවක් නැහැ. සාමාන්‍යයෙන් ඔය වගේ කෙනෙක් අන්න වාඩි වෙලා කියනවා, මෙන්න පළවෙනි හුස්ම මේ වගේ, පිම්බීම හැකිලිම මේ වගේ, අන්න එතන ඉඳලා භාවනාව මගේ මේ වගේ. එයාගෙන් ඇහුවොත් වාඩි වෙන්න කලින් මොකද තත්ත්වේ, වාඩි වෙන්න කලින් භාවනාව මොකද්ද කියලා ඇහුවොත් අන්න ඒකට උත්තර නැහැ. ඊළඟ සාමාන්‍ය අපි හිතමු සක්මනට යමු වෙනවා, සක්මනේ තිබ්බ පළවෙනි කකුල මෙන්න මේ වගේ, අන්න වැලි පෑගුණා, මේ විදිහට විනුඹ වැදුනා කියලා තමයි ආ රචනේ පටන් ගන්නෙ. ඊට කලින් කකුල ගැන ඇහුවොත් සක්මනට එහා අඩිය, සක්මනේ තියන කලින් අඩිය මොකද්ද කියලා ඇහුවොත් අන්න ඒක ගැන අදහසක් නැහැ. ඒක නිසා බලන්න ওই විනාඩි 15 කියනවනේ මේ හිත ඉවර කරන්න ට්‍රයි කරනවා. හරි කමක් නැහැ, යටි ඉවර කරගන්න දෙන්නකෝ. ඉවර කළ විනාඩි 15 නැගිටින්නකෝ. නැගිට්ටාට පස්සේ මොකද්ද තියෙන භාවනාව කියලා බලන්න. ඉතුරු පැයක් වෙන් කරගෙන තියෙන ඉතුරු ඉඩාණ්ඩි 45 ගිහිල්ලා අපි හිතමු ඒ එළියේ ඉඩ තියෙන දුරක හරි ගේ ඇතුළ හරි සක්මන් කරන්න. අන්න සක්මන් කරනකොට එයා කියනවා ආපහු ගිහලා වාඩි වෙමු කියලා. ඔන්න ඔය වගේ යම් කිසි විදියක ටිකෙන් ටික මේක විහිදවන්න ඕනේ, පතුරු වහරින්න ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඔය විනාඩි 15ක් භාවනා කරනවා, භාවනා වැඩෙනවා කියලා ඔය කියන ක්‍රමේ නෙමෙයි. ඒ වෙනුවට බලන්න මේ පරියන්ගේ නැගිට්ටට පස්සේ භාවනාව ආවර වෙන්නේ නැහැ. අර විදියට සක්මනට යන්න කලින් අඩියත් භාවනාවෙම කොටසක්. සක්මන් කරන වෙලාවත් භාවනාවෙම කොටසක්. සක්මනේ නික්මිලා වතුර ටිකක් බොන්න යනවනම් ඒකත් භාවනාවක් විදියට. අන්න ඒ ආකාරයෙන් ටික ටික මේක විහිදුවා හරින්න, පතුරුවා හරින්න උත්සාහ ගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. ඒ ප්‍රකාශය සාධාරණයි. ඒක සාමාන්‍යයෙන් පවත්වන්න බෑ, රඳවන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ උනන්දුවකින් ඉන්නේ කතා කරන්නේ මේ විදිහට මේක වඩා ගන්න උමනාවක් තියෙනවා, උනන්දුවක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? නැවත නැවත ඒ උනන්දුව ප්‍රයෝජනෙට ගන්න, නැවත නැවත ඒ උත්සාහයේ යෙදෙන්න. යෙදෙන්න යෙදෙන්න තේරෙනවා අර කී විදිහට මේ ජීවිතේම භවනාවක්, එහෙම නැත්නම් ජීවත් වෙනවා කියන භවනාවක් ටික ටික මතුවෙලා එනවා. ඒක තමයි නියම ක්‍රමේ. සාමාන්‍ය මේ වර්තමාන මොහොතේ තියෙන රසය, එහෙම නැත්නම් මේ සැනසීම මේ හිතට දරන්නේ නැහැ එකපාරට. මේ හිත බාරගන්න කැමති නැහැ එකපාරට. මේකේ මොකද්ද තියෙන විකාරය, සැනසීම, මහා කම්මැලි, මහා යපා කරපු දෙයක් කියලා තමයි ඔය හිතේ යෝජනා චෝදනා. නමුත් අන්න ටික 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 මේ අතීත අනාගත දෙක පොඩ්ඩක් එහෙ මේ වෙනකොට, ඒ දෙක පොඩ්ඩක් සමනය වෙනකොට තේරෙනවා මේ වර්තමාන මොහොතේ අමුතු රසයක් තියෙනවා. මුන් මොනවා හරි ලැබිලා නෙමෙයි, ඒ වෙනුවට නොලැබීමක් තුලින් මතුවෙන විවේකයක් සැනසීමක්. සාමාන්‍ය අපේ හිතේ ස්වභාවය තමයි මොනවා හරි ලැබුණාම අපි සතුටු වෙනවා. මොකද සතුටු කියලා ඇහුවොත් හේතු කාරණාවක් තියෙනවා. හේතු කාරණාවක් තියෙනවා කියන්නේම එතනින්ම ඒකට කනකොකා හැඳිලානේ. සැනසෙන්න, සතුටු වෙන්න හිතේ තුල විවේකයක් තියෙන හේතු කාරණාවක් තියෙනවා නම් කනකොකා හැඳිලා ඉවරයි. ඒක ගොක්කොල පෙනිලා ඉවරයි. ඒ වෙනුවට හේතු කාරණාවක් නැත්තම් මේ විවේකෙට මුකුත් නැති හින්දා, එහෙම හේතු කාරණාවක් නැතුව මේ හිත විවේකයෙන් ඉන්නවා නම් අන්න ඕක තමයි මේ වර්තමාන මොහොතේ තියෙන සැනසීම. ඒක එතකොට සතුටක් කියලා කියවනටත් වැඩිය සාමයක්, විවේකයක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ සාමය විවේකය තමයි දැන හඳුර ගන්න ඕනේ. ඉතින් ඒකෙන් හින්දා අනිත් දවසේ යෙදෙනකොට උත්සාහ කරන්න මේ මුළු දවසම භාවනාවක් විදිහට ගත කරන්න පුළුවන්ද? විනාඩි 15න් අහවරලා නැගිටින්න යෝජනා කරනවා. නැගිටිමුකෝ. නැගිටලා ඉතුරු ටික සක්මන් කරලා බලන්න. එතකොට භාවනාවක් වෙනවද? සක්මන් භාවනාවත් වැඩි වැඩියෙන් සිද්ධ කරන්න. දවසට කිලෝමීටර් ගණනක් ඇවිදිනවා. මල්ලොන්ට ඇතැම්ම නැහැ වගේ ඇවිදිනවා. එතකොට ඒ ඇවිදිනකොට ඒ කිලෝමීටර් ගණන සාමාන්‍ය යන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකක්. ඩෙස්ටිනේෂන් එකක් තමයි අපේ අදහස. ඒක තමයි අපේ ඉදිරියෙන් හිටින්නේ. නමුත් අන්න මේ ජර්නි එක අගය කරනවා කියන දේ තමයි ඔතන අදහස දේ තමයි වෙනස. එතකොට ඇත්තටම නිවන කියන්නේ ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි, ජර්නි එකක් කියන්නේ ඔන්න ඕක. මේ යෙදෙන යෙදෙන වැඩේ කරන කරන වැඩේ ජර්නි එක කියන්නේ මේ ගෙවෙන ගෙවෙන මොහොත. දැන් මේ අවස්ථාවෙත් මේ සම්බන්ධ වෙලා මේ ගත කරන මොහොත. ආයි මේක ඊද නැද්ද දන්නේ නැහැ. ලබන අතී වැඩසටහනක් කෙරෙයිද නැද්ද දන්නේ නැහැ. කියන්න බෑනේ. මොන වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අන්නේ ජර්නි එක اگේ කරන්න වැඩි වැඩි යොමු වෙන්න කියලා තමයි කියන් තියෙන්නේ.
අයි එහෙමනම් මේ වෙලාවත් භාගයක් ගත වුණා ස්වාමීන් වහන්ස. තවත් ප්‍රශ්නයක් වගේ.
ඔව් අපි ඉදිරියට යමු.
ඉදිරියට නම් එමනම් ස්වාමීන් වහන්සේ අද දවසේ වැඩසටහනේ දෙවන කොටස ධර්ම දේශනා පවත්වන ලෙස වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනු. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බද්දෝ සි සබ්බ පාසේහි යේ දිබ්බා යේ ච මානුසා මහා කන්දන බද්දෝ සි නමේ සමන මොක්කසීති. මුත්තෝහං සබ්බ පාසේහි යේ දිබ්බා යේ ච මානුසා මහා කන්ද නමුතෝම් හි නිහතෝ ත්වම්සියන් අන්තකාති. අන්තලික්ක චරෝ පාසෝ ස්වා ස්වායං චරති මානසෝ තේන තං බන්ද සිස්සාමි නමේ සමන මොක්කසීති. රූපා සද්දා රසා ගන්ධා පොත්තබ්බාච මනෝරමා එතමේ විගතෝ චන්දෝ නිහතෝ ත්වම්සි අන්තකාති. පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා මෙන්න මේ ප්‍රතිපදාව පිළිබඳ යම් කිසි කතා බහකට. ඉතින් ඒ සඳහා අපි යොදාගෙන තියෙන්නේ යම් කිසි සූත්‍ර දේශනාවක් කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විනය පොතේ කොටසක් කියලා ගන්න පුළුවන්. විනය පොත වුණාට මොකද මේක මේ තියෙන්නේ ඇත්තටම මේ සූත්‍ර දේශනාවල් පිළිබඳ එකතුවක් අනුපිළිවෙල ගමනක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අන්නේ අනුපිළිවෙල ගමන බුද්ධත්වයේ ඉඳලා කොහොමද මේ කතාව ගෙතුනේ කියන මුල් අවධිය පිළිබඳ හරි ලස්සන විචිත්‍ර විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් ඒ විස්තරයේ දිගේ ඉදිරියට ගමන් කිරීමක්. සාමාන්‍ය මේවා මේ සූත්‍ර පිටකෙත් සඳහන් වෙනවා. නමුත් තැන් තැන්වල මේ විදිහට අනුපිළිවෙලක් හොයන්න අමාරුයි. එක එක තැන් තැන්වල සඳහන් වෙන සූත්‍ර, සඳහන් වෙන කොටස් අඩංගු තමයි මෙතන අර බුද්ධත්වයේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ඒ මුල් අවධියේ යම් කිසි මාස ගණනක් වගේ වෙන්න පුළුවන්. ඒ අවධිය පිළිබඳ අනුපිළිවෙල මතක් කිරීමක් තියෙනවා. ඉතින් එන්නේ මතක් කිරීම ඔස්සේ අපි යම් යම් දුරක් ගියා. දැන් ගිය සතියේ නැවැත්තුව තැන, ගිය සතියේද ඊට කලින් සතියේද මන්දා නැවැත්තුව තැන අන්න මොකද්ද මේ රහතුන් 11 දෙනෙක් මේ ලෝකේ ඉන්දියා කියන ප්‍රකාශයෙන් තමයි අන්තිමට නැවතුනේ. අන්න අර විදියට පස්වග මහණුන් ඉන්දියා, බුදුරජාණන් වහන්සේ ඉන්දියා, මේ විදියට යස කුල පුත්‍රයා ඇවිල්ලා ඒ පැවිද්ද සාක්ෂාත් කරගත්ත ඊට පස්සේ අසගේ යාළුවා 4 දෙනෙක් ආවා. මෙන්න මේ පිරිස එක 11 දෙනෙක් පිළිබඳ ප්‍රකාශයක් කරනවා. මේ අවස්ථාවේදී මේ ලෝකයේ රහතුන් 11 දෙනෙක් වැඩ ඉන්දියා කියන මතවාදය, එහෙම නැත්නම් මතක් කිරීම මේ පොතේ නිතර නිතර සඳහන් වෙනවා. එතකොට එතන ඉඳලා ඉදිරියට ගෙතෙන කතාව තමයි මේ තියෙන්නේ. මොකද්ද ඉදිරියට ගෙතෙන්නේ? මොකද්ද ප්‍රකාශ කරන්නේ? අර විදියටම තව කොටසක් ගැන කියනවා. ඒ කොටස මොකද්ද? අර යහළුව 4 දෙනා ගියා වගේ එච්චරම සමීප යහළුවෝ නොවෙන්න පුළුවන්. යහළුවෝත් ඉන්නවනේ ඉතින් විවිධ මට්ටම් වල කට්ටිය. දැන් අර හොඳම යාළුවෝ ටික තමයි අර පටාස් ගාලා හොයාගෙන ආවිලා තියෙන්නේ. ඊට පස්සේ මේ තව යාළුවෝ ටිකක් ගැන සඳහන් වෙනවා. එතන සඳහන් වෙන්නේ ලොකු පිරිසක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 50ක වගේ පිරිසක් ගැන තමයි කියන්නේ. ඒතර තව යාළුවෝ 50 දෙනෙක් මෙන්න මේ ආකාරයට මේ අසකුල පුත්‍රයා මේ විදියට පැවිදි වුණා කියලා ආරංචියක් ඒගොල්ලන්ට ලැබෙනවානේ. ඒතර මේ ආදර්ශ චරිතයක් විදියට ආරන්ති වුණ එකක් කෙනෙක් වෙන්න ඇති. ඒ දවස්වල ඒ පිරිසට එහෙම විශ්වාසයක් දියුණු වෙලා තියෙන්නේ නැති. දැන් අද ලෝකෙත් ආදර්ශ චරිත ඕන තරම් ඉන්නවා. ඔය ක්‍රීඩකයෝ, ගායකයෝ, නළුවෝ වගේ කට්ටිය ආදර්ශ චරිතෙට අරගන්නවා. අරගත්තර මොකද ඒගොල්ලෝ දෙන්නේ වැරදි ආදර්ශම තමයි. ඉතින් දරු පරපුරට වෙන දේ හිතාගන්න එච්චරම අමාරු නෑ. ඉතින් අන්න ඒ වගේ ආදර්ශ චරිතයක් වගේ මේ යසකුල පුත්‍රයා පිළිබඳ මේ පුවත ඇහුනහම මේ පිරිස මොකද කරන්නේ? ගිහිල්ලා අන්න ඒ යසකුල පුත්‍රයාව හම්බ වෙනවා 50ක වගේ පිරිසක්. ඒ හම්බුනහම මේ දැන් යස රහතන් වහන්සේ හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? අන්න අර බුදුරජාණන් වහන්සේ ගාවට භාග්‍යතුන් වහන්සේ ගාවට මේ පිරිස අරගෙන යනවා. ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්ස මේ මගේ මේ ගිහි කල 50ක් පමණ යාළුවෝ මේගොල්ලෝ මේ විදියට මේ ධර්මය අහන්න කැමැත්තෙන් ඉන්නවා, මේ ධර්මය දේශනා කරන්න කියලා යම් කිසි විදියක ආරාධනාවක් භාග්‍යතුන් වහන්සේට සිද්ධ කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේත් මේ පිරිසට අනුකම්පාවෙන් මේ පිරිස ආමන්ත්‍රණය කළා යම් කිසි විදියක ධර්ම දේශනාවක් සිද්ධ කරා, අනුපිළිවෙල කතාවක් සිද්ධ කරා. ඒ අනුපිළිවෙල කතාව යකට අන්න බුදුරෙයෙක්ටම අනන්‍ය වූ යම් කිසි දේශනාවක් තියෙනවාද ඒ දේ සිද්ධ කරා කියලා අන්න ප්‍රකාශයක් එතන සඳහන් වෙනවා. ප්‍රකාශයක් සඳහන් වුණාම අන්න මේ පිරිස රහත් වුණා මේ දේශනාව අහලා. එතකොට මේ පිරිස ආරාධනා කරනවා භාග්‍යතුන් වහන්සේට, භාග්‍යතුන් වහන්ස අපිට මේ ශාසනය පැවිද්ද උපසම්පදාව දෙන්න. අයිදවත් මුදුන් තියලා තමයි ඔය ආරාධනාව සිද්ධ කරන්නේ. ඒක ලේසි පහසු ආරාධනාවක් නෙමෙයි. සාමාන්‍ය මන් දන්නේ ඉතින් ගිහි ගෙදර ඉන්න කට්ටියට නම් ඔක තේරෙන එකක් නැහැ. නමුත් සාමාන්‍ය ඔය පැවිදි වෙලා උපසම්පදා වෙනවා කියන එක හරිම අමුතු විචිත්‍ර අවස්ථාවක් තමයි. ඒ ආරාධනාවක් අර විදිය ආයාචනාවක් සිද්ධ කළා තමයි ඒක අරගන්නේ, ඉල්ලලා අරගන්නේ. ආයි නිකන් වැරදිලා එහෙම නෙමෙයි, එහෙම හිතන්න එපා. මේ අතරමං වෙලා මේ ඇවිල්ලා නිකන් වැරදිලා ඇවිල්ලා අර පොඩි උම් මොඩ කමට කරපු වගේ වැඩක් කියලා. ආ එහෙම වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේ ඉල්ලලා අරන් තියෙන්නේ. මේක කාලා තියෙන්නේ හොඳටම දැන 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 දනිමින් දකිමින් තමයි මේක කරගහගෙන තියෙන්නේ. එතකොට අනේ දනිමින් දකිමින් කෙනෙක් මේ විදිහේ ආරාධනාවක් බුදු කෙනෙක්ට සිද්ධ කරනවා. එහෙම නැත්නම් කෙනෙක් මේ විදිහේ ආරාධනාවක් සංඝයාට සිද්ධ කරනවා. අනේ කැප වෙනවා. ඉතින් මුකුත් නැහැ. රිසර්වේෂන්ස් නැහැ. ඔන්න කැප වෙනවා. සම්පූර්ණ මේ විදිහේ කැපවීමක් සිද්ධ කරනවා කියලා අනේ විදිහේ ආරාධනාවක් තමයි උතන තියෙන්නේ. ඒක හරිම අමුතු පරිවර්තනයක්. හිතා ගන්න බැරි පරිවර්තනයක්. අර විදිහේ වෙනසක් මේ ජීවිතේ දනිමින් දකිමින් සිද්ධ කර ගන්නවා. ඒක සිද්ධ කරාට පස්සේ අන නිකන් සාසනයට බුදුන්ට කැප වුණා ෆුල් ටයිම්. ආයි තවත් මුකුත් නැහැ. තව මුකුත් තියාගෙන නැහැ. තමුන් සන්තකේ ආරක්ෂාවක් තියාගෙන නැහැ. ඒ විදිහේ කැපවීමක්, ඒ විදිහේ ආරාධනාවක් මේ පිරිසත් සිද්ධ කරනවා. දර්භාග්‍යතුන් වහන්සේ ඒ වගේ ආරාධනාවකට සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. සංඝයා සාමාන්‍ය ඒ වගේ ආරාධනාවක් ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. අන්න මේ තැනැත්තා මේ විදියට ඉල්ලනවා. ඒ ඉල්ලීම අගය කරනවා. ඒ ඉල්ලීමට වටිනාකමක් දෙනවා. නමුත් පව් වෙනකොට කෝ වෙන්න පුළුවනි. පව් වෙනකොට එක එක වෙන වෙන විකාර මතුවෙලා ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය දැන් ඔය ඒ මේ ජොබ් එකේ කොටස්නේ, ඔය පිණ්ඩපාත යනවා, බණ කියනවා, පොහොය කරනවා වගේ දේවල් මේ ජොබ් එකේ කොටස්. එතකොට ඒ ඒ දේ නිකන් අර මේ පැවිද්ද කොයි විදිහට දරාගත්තද ඒ විදිහේ දරා ගැනීමකින් අර දේවල් සිද්ධ කරන්න ඕනේ. සාමාන්‍ය පෙර බුදුවරු ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ සෑහෙන ලොකු ආයුෂ කාලයක් තිබුණ කාල පිළිබඳ තමයි සඳහන් වෙන්නේ. 80,000ක් අවුරුදු, 40,000ක් අවුරුදු, 60,000ක් අවුරුදු ආයුෂ. ඉතින් ඒ වගේ කාලවලල පෙර බුදුවරු සඳහන් කළ තියෙන්නේ අවුරුදු 6කට වරක් පොහොය කරන්න කියලා තමයි ඒගොල්ලෝ ඒ බුදුවරු මඟ පෙන්නලා තියෙන්නේ. නමුත් අන්න මේ අල්පායුස වූ මේ අවදීදී, අවුරුදු 100ක් පමණ ආයුෂ ඇති මේ අවදීදී භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා සති දෙකකට වරක්, දෙසතියකට වරක් පොහොය කරන්න කියන ආරාධනාව සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ දෙයක් පොහොය කරනවා වගේ දෙයක් හරිම ආකර්ශනීය දෙයක් පැවිද්දේට. ආකර්ශනීය වෙන්න ඕනේ දෙයක් අඩුම ගානේ. නමුත් අන්න සමහර විට කල් වෙන කල් යනකොට ඒක එච්චර එපා කරපු දෙයක් විදිහට මතුවලා එන්න පුළුවන්. මොන කරදරයක්ද මේක කියලා වගේ හැඟීමක් මතුවලා එන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැඟීමක් මතුවුණා කියන්නේ ඒක එච්චර සුබ ලකුණක් නෙමෙයි. මොකද හේතුව අන්න මේ අමාරුවෙන් ආයාසයෙන් ඉල්ලගත දෙයක්, අමාරුවෙන් ආයාසයෙන් දරාගත ප්‍රතිපදාවක්. එතකොට අන්න සති දෙකකට වරක් පොහේ කරනවා කියන එක අන්න අර බුදුරජාණන් වහන්සේගේ පැනවීම තමයි මතක් කරන්නේ පැවිද්දෙට. ඔබ මේ වගේ අන්න පැනවීමකට යටත් වෙලා ඉන්නවා, මෙන්න මේක තමයි භාග්‍යවතුන් වහන්සේගේ පැනවීම භික්ෂුවකට කියලා මතක් කිරීමක් සිද්ධ කරන්න. වෙන මොකුත් අලුතෙන් සීල් සමාදන් කරන්න දෙයක් නැහැ. පිහිටි සීලේ, පිහිටි සීලේ තියෙන්නේ. එතකොට ඒක පිළිබඳ මතක් කරනවා. දැන් ගිහියෝ නම් සාමාන්‍ය පන්සිල් සමාදන් වෙනවානේ, මොනව හරි කරලා ගිහිල්ලා ආපහු සමාදන් වෙනවා. ඈ රැයට කාලා ඇවිල්ලා පව දාට උපෝසත අට සීල් සමාදන් වෙනවා. ඕ මේවා තියෙනවා ඉතින්. ඒ මේවා දුනාට මොකද පැවිද්දෙට එහෙම එකක් නැහැ. පැවිද්දෙට තියෙන පිහිටි සීලයක්. ආයි අලුතෙන් සමාදන් වීමක් කියලා දෙයක් නැහැ. එතකොට කඩතොළු අඩුපාඩු පෙන්නුම් කර ගැනීමක්, ඒවා ප්‍රතිසංස්කරණය කර ගැනීමක්, ඒවායින් පිරිසුදු වීමක්, නැගී හිටීමක් තමයි තියෙන්නේ මේ ප්‍රතිපදාවේ. එතකොට කියනවා සමාදාය සික්කත සික්කාපදේසු. මේ සමාදන් වෙලා රකින්නේ, මේ ඉල්ලගෙන කාලා තියෙන මේ කෑම, ඒ ඉල්ලගෙන කාලා සමාදන් වෙලා රකින්න, ඒකේ තමයි අනිසංස, ඒකේ තමයි වටිනාකම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. නැවත නැවත මෙන්න මේ ඉල්ලගෙන මේ සිල් සමාදන් වෙනවා, එහෙම නැත්නම් මේ විදියට නැවත නැවත මේ සමාදන් වෙච්ච සීලයක් රකින්න, පිහිටි සීලයක් රකින්න කියන එකේ තමයි වටිනාකම පෙන්වන්නේ. මේ විදිහේ අවස්ථාවක් ගිහි කෙනෙක්ට පන්සිල් විදියට තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් උපෝසත අට සීල් විදියට තියෙන්න පුළුවන්, සාමාන්‍ය භික්ෂුවකට වෙන විදියක සීලයක් තියෙන්න පුළුවන්, අන්න අර උපසම්පදා භික්ෂුවකට අර විදියේ පිහිටි සීලයක් ප්‍රකාශ කරනවා. ඉතින් ඔය පොය කිරීමක් වගේ දෙයක් අන්න අර පැවිද්දේ තියෙන වටිනාම අංග. නමුත් අන්න අර ඉල්ලලා අමාරුවෙන් අරගත්ත පැවිද්දේ ඒ වටිනා අංග අගය කරන්නේ නැත්තම් අන්න එතකොට ඒක නිකන් සොහොන් සලකුණක් වගේ පිණ්ඩපාතක ගමනක් යනවා කියන එක. අර විදියේ වටිනා සලකුණු ධර්ම දේශනාවක් කරනවා කියන එක අර විදියේ වටිනා සලකුණු. එතකොට ඒ වගේ කරන්නේ නැත්තම් ඒවට අකමැත්තක් තියෙනවා නම් එහෙම වෙහසනම් එච්චර හොඳ සලකුණු නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහේ ඉල්ලගෙන කෑමක් පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. දනිමින් දකිමින් තමයි මේක ඉල්ලලා තියෙන්නේ. දනිමින් දකිමින් තමයි මේ ප්‍රතිපදාව සමාදන් වෙලා තියෙන්නේ. එතකොට ඒකම තමයි අනිසංසය. ඒකම තමයි වටිනකම. මේ අහම්බක් නෙමෙයි, වැරදිලා නෙමෙයි. නිකන් අහම්බුලෙස ඇවිල්ලා කණාවක් ඇදිලා නෙමෙයි. වෙනුවට හොඳටම දනිමින් දකිමින් මේ විදිහ ප්‍රතිපදාවක් බුදුන්ගෙන් ඉල්ල ගන්නවා, මේ විදිහ ප්‍රතිපදාවක් සංඝයාගෙන් ඉල්ල ගන්නවා. එතකොට අන්නේ ආරාධනාව තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ 50 දෙනෙක් පමණ වූ මේ යහළුව පිරිසත් ඒ ආරාධනාව සිද්ධ කරනවා. භාග්‍යවතුන් වහන්සේ බෑ කියන්නේ නැහැ, එපා කියන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා හරි මහණෙනි, එහෙනම් මේ විදිහ ශාසනයක් තියෙනවා, මේ විදිහ බ්‍රහ්මචාරියක් මම ප්‍රකාශ කරනවා, අන්න මේ ශාසනේ සමාදන් වෙන්න, මේ බ්‍රහ්මචාරී සමාදන් වෙන්න කියලා අන්න ඒ පිරිස පැවිදි කරා, උපසම්පදා කරා කියලා එතන සඳහන් වෙනවා. දැන් එතකොට රචනේ තියෙන්නේ නැත්නම් ලියවිල්ල තියෙන්නේ මේ සමග මේත් එක්ක මේ ලෝකේ 61 නමක් රහතුන් වැඩ ඉඳියා, රහතුන් 61 නමක් බවට මේ ලෝකේ පත් වුණා කියලා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ඉන්න පිරිසට කරපු ආමන්ත්‍රණයක්, ආරාධනාවක් මේ පොතේ සඳහන් වෙනවා. මොකද්ද කියනවා? මෙන්න මේ මහණෙනි, මේ මිනිස්සු ඉන්නවා යම් පමණක මේ ක්ලේශ දූවිලි, මේ ඇස්වල අන්ධ ගති අඩු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. කෙලෙස් දූවිලි වලින් අඩු, ඇස් අන්ධ භාවය අඩු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අන්න ඒගොල්ලන්ට හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙව්. දෙනමක් එක මගින් යන්න එපා. මේ විදිහට මේ ඇස් අන්ධ ස්වභාවය අඩු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ පහසුව සඳහා චාරිකාවේ හැසිරෙන් කියලා ආරාධනා සිද්ධ කරනවා. එහෙම ආරාධනාවක් සිද්ධ කරනවා. එහෙම ආරාධනාවක් කළා මේ පිරිසට යම් කිසි විදිහක මේ චාරිකාවේ හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්නේ ඒ ප්‍රකාශයත් එක්ක වෙච්ච සිදුවීමක් තමයි මෙතන සඳහන් වෙන්නේ. මොකද්ද මේ විදිහට කෙලෙස් දුවිලි අඩු පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒගොල්ලන්ට යහපත පිණිස, ඒගොල්ලන්ට සැප පිණිස මෙන්න මේ විදිහේ චාරිකාවේ හැසිරෙන. එතකොට අන්න අර ඒ විදිහේ ධර්මයක් ඒ මිනිස්සුන්ට ඒ සත්‍යයන්ට අහන ලැබුණේ නැත්තම් මොකද වෙන්නේ? අන්න ඒගොල්ලෝ දුකට වෙහෙසට පත්වෙනවා. ඒගොල්ලන්ට පාඩුවක් උනාාවෙනවා. එහෙම නැත්තං ඒගොල්ලොන් පිරිහීමකට ලක්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒක නිසා උඹලත් චාරිකාව හැසිරියල්ලා මමත් චාරිකාව හැසිරෙනවා. මම යනවා සේනානි නමිති ගමට, ඔබලත් යන්න විවිධ දිසාවලට, එක පාරක දෙන්නෙක් යන්න එපා කියන මතවාදය මතය මේ භාග්‍යතුන් වහන්සේ මේ පිරිසව රැස් කරලා මතක් කරනවා. ඒ මතක් කරාම මෙන්න මේ වෙලාවේ යම් කිසි විදියක මේ මාරයාගේ අඳෝනාවක් මාරයා ඇවිල්ලා මේ වෙලාවේ යම් කිසි ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ මාරයා කවුද කියන එකත් අපි පොඩ්ඩක් ඉස්සරහට බලාගමු. කෙසේ නමුත් මෙන්න මේ මාරයා අමුතු විදිහේ අඳෝනාවක් ප්‍රකාශ කරනවා. මොකද්ද මේ අඳෝනාව? ඒ අඳෝනාව සඳහන් වෙන ගාථා ටික තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ. බන්දෝසි සබ්බ පාසෙහි යේ දිබ්බා යේච මානුසා මහා කන්දන බද්දෝසි නමේ සමන මොක්කසීති කියලා. මෙන්න මේ මාරයා භාග්‍යතුන් වහන්සේට යම් කිසි විදිහක අභියෝගයක් වෙන්න පුළුවන්, අඳෝනාවක් වෙන්න පුළුවන්. ඒ අඳෝනාව අභියෝගය සිද්ධ කරනවා. මොකද්ද කියන්නේ? මිනිසුන් පිළිබඳ වූ යම් කෙලෙස් මලබුඩු ඇද්ද, ඒ සියල්ලන් කෙලෙස් මලබුඩු වලින් බඳිනා ලද්දේ වෙයි. එතකොට මේ සත්‍යයන් පිළිබඳ, මිනිසුන් පිළිබඳ යම් කිසි විදිහ මලබුඩුවක් විදිහට තමයි මේක පෙන්වන්නේ. මර උගුලක් විදිහට තමයි මේ පෙන්වන්නේ. කෙලෙස් මර උගුල් පිළිබඳ කතාවක් මෙතන කියනවා. සාමාන්‍යයෙන් සංසාර ගමන ගැනත් කියනකොට කියනවා, භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ගව ඝාතක මඩුවෙන් මම යන්තම් ඔළුව බේරගත්තා. මම මේකෙන් බේරිලා එළියට පැනගත්තා. මම මේකෙන් බේරුණා කියලා සඳහන් වෙනවා. ඇයි මේකට ගව ඝාතක මඩුවක් කියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන් කාට කාටත්. වැඩි ඕනේ පොඩ්ඩක් ඇස් දෙක ඇරලා බලුවා නම් පේනවා ඇයි මේකට එහෙම කියන්නේ. සාමාන්‍ය ගව ඝාතක මඩුවක ස්වභාවය තමයි අර මැරෙන එක නෙමෙයි, වටපිටාවේ බලාගෙන ඉන්න ගවය ටිකකුත් ඉන්නවා. සාමාන්‍ය ෆොටෝස් එහෙම දැකලා ඇති සමහර වෙලාවට, අර එක සතෙක්ගේ බෙල්ල කපනකොට තව එකෙක් මුවා වෙලා නිකන් එබිලා බලාගෙන ඉන්නවා. බිත්තියකට මුවා වෙලා එබිලා බලාගෙන ඉන්නවා. ආ මටත් වෙන්න තියෙන ඉරනම, මමත් යන තියෙන පාර තමයි ඔය තියෙන්නේ කියලා අන්න ගව ඝාතක මඩුවක්, එහෙම නැත්නම් කෙලෙස් මල පුඩුවක්, එහෙම නැත්නම් මේ මර උගුලක් විදිහට තමයි සඳහන් කරන්නේ. මෙන්න මේ මර උගුල දැන් මේ මාර්යාගේ වචන හැබැයි ඈ, මේ මාර්යාගේ වචන තියෙන්නේ. මාරයාගේ වචන වලින්ම කියනවා අන්න මේ කෙලෙස් මලපුඩුවෙන් බඳින ලද්දේ වෙයි මේ සත්‍යය. ඒ මහත් කෙලෙස් බැඳුමෙන් බැඳුනේ වෙයි ශ්‍රමණය තෝ මාගේ විෂයෙන් නොමිදුනේ වෙයි. ශ්‍රමණය ඔබය කිව්වට ඔබ මගේ විෂයෙන් මිදිලා නෑ තාම කියන අභියෝගයක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරනවා. දැන් බුදුන් අර විදි ආමන්ත්‍රණයක් මේ පිරිසට කරා. කරලා කිව්වේ මොකද්ද? මේ කෙලෙස් මලපුඩු වලින් හසු වෙච්ච මේ සත්වයේ ඉන්නවා, මේ කෙලෙස් පාසයන්ගෙන් හසු වෙච්ච මේ සත්වයේ ඉන්නවා, ඒගොල්ලන්ගේ දුවිලි අඩු පිරිසක් ඉන්නවා, ඒ පිරිස ආමන්ත්‍රණය කරන්න කියලා මේ අලුත් හාමුදුරුවෝ ටිකට තමයි මේ කියන්නේ. එතකොට ඒ කිව්වහම ඒ වේදිකාවට තමයි මේ අඳෝනාව එන්නේ. සාමාන්‍ය දැන් අද කාලේ වුණත් ඔය දැන් එක එක ඔය ටීවී ෂෝස් වල ෆිල්ම්ස් වල එහෙම වුණත් නිකන් අර නිකන් අඳුරු බලවේගයක්, අඳුරක්, අඳුරු වලාවක් එහෙට මෙහෙට යන වගේ ඔය කතන්දර ඉඳලා හිටලා දකින්න පුළුවන්. අන්න ඒ වගේ සිදුවීමක්, එන්නේ වගේ අඳෝනාවක් තමයි මේ අවස්ථාව. අන්න කියනවා මේ විදිහේ මිදීමක් නැහැ, ගැලවීමක් නැහැ. මගෙන් ඒ විදිහේ මිදීමක් ගැලවීමක් බලාපොරොත්තු වෙන්න එපා කියන අභියෝගයක් අඳෝනාවක් සිද්ධ කරනවා. අන්න ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා මුතෝහං සබ්බ පාසේහි යේ දිබ්බා යේච මානුසා මහා කන්දන මුතෝම්හි නිහතෝ තාම්සි අන්තකාති කියලා ප්‍රකාශ කරනවා. මිනිසුන් පිළිබඳ යම් කෙලෙස් මලපුඩු එද්ද ඒ සියලු පාසයන්ගෙන් මම මිදුනේ වෙමි. ඒ මහත් කෙලෙස් බැඳුමෙන් මිදුනේ වෙමි. මාරය තෝ නැසුනේ වෙයි. මාරය උඹට ওই විදිහේ අභියෝගයක් කරන්න අවස්ථාවක් නැහැ. උඹට ওই විදිහේ අභියෝගයක් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා නැවතත් අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රතිඋත්තරයක් දෙනවා. එතනින් නවතින්නේත් නැහැ. එතනින් නවතින්නේත් නැහැ. මාරය නැවතත් ප්‍රකාශ කරනවා අන්තලික්ක චරෝ පාසෝ යවාහං චරති මානසෝ තේනතං බන්ද සිස්සාමි නමේ සමන මොක්කසීති. නැවතත් අර අභියෝගෙම වෙනස් විදිහක වචන වලින් ප්‍රකාශ කරනවා. අහසෙහි හැසිරෙන අන්තලික චරණම් වූ සිතෙහි හටගන්නා යම් මේ රාග පාසයක් වේද මේ විදි කෙලෙස් මලපුඩුවක් වේද එයින් තා බැඳුනේ වෙමි ශ්‍රමණය තා මගේ විෂයෙන් නොමිදුනේ වෙයි කියලා නැවතත් ප්‍රකාශ කරනවා. නැවතත් ප්‍රකාශ කරාම භාග්‍යතුන් වහන්සේ නැවතත් ප්‍රතිඋත්තරයක් ලබා දෙනවා. රූපා සද්දා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා එත්තමේ විගතෝ චන්දෝ නිහතෝ තම්සි අන්තකාති. අන්න රූප සද්ද රස ගන්ධ පොට්ටබ්බ සහ මනසට අරුමුණු වෙන යම්කිසි ධර්ම වර්ගයක් තියුණාද මෙන්න මේවා කෙරෙහි පැවති මගේ ආලය වෙසෙසින් පහව ගියේ වෙයි. එම නිසා මාරය තෝ නැසුනේ වෙයි කියලා ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මෙතන භාග්‍යතුන් වහන්සේ මේ බාහිර මාරයක් පනවනවා වෙනුවට මෙන්න නියම මාරය ගෙනහැර දක්වනවා. නියම මලපිඩුව ගෙනහැර දක්වනවා. මොකද්ද මේ නියම මර උගුල? අන්න මගේ ආලය මෙන්න මේ රූප, ශබ්ද, රස, ගන්ධ, ස්පර්ශ එවාගේම සිතද අරමුණු වෙන අරමුණු මෙන්න මේ සියල්ලට මගේ ආලය නැසුනේ වෙයි. වෙසෙසින් යටපත්ව ගියේ වෙයි. අන්න ඒක නිසා තමයි මාරය මම කියන්නේ ඔබ නැසුණා කියලා. එතකොට මේ මොකද්ද නැසිලා තියෙන්නේ? අන්න තණ්හාව තමයි මේ නැසිලා තියෙන්නේ. තමන් තුල තියුණ ආලය තමයි නැසිලා තියෙන්නේ. අන්න ඒක නැසිනවත් එක්කම බාහිර මාරයක් කෙසේ වෙතත් අන්න මේ මාර බන්ධනය නැසිලා යනවා. එන්නේ නැසීම, එන්නේ මාර යාව ජය ගැනීම තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට බලන්න සාමාන්‍යයෙන් දැන් මේ අපි හිතනවානේ මේ ආලය ප්‍රේමය වගේ දේවල් හොඳ දේවල් කියලා. එහෙම තමයි අපේ අදහස තියෙන්නේ. ඒක තමයි අපේ සාමාන්‍ය චින්තන රටාව. නමුත් ජීවිතයේ යම් පමණකට වෙහෙසක් පීඩාවක් ඇවිල්ලා තියෙනවද? සුළුපටු ඒවා නෙමෙයි, නිකන් උණක් හෙම්බිරිස්සාවක් වගේ වෙහෙස පීඩා නෙමෙයි. ඒ වෙනුවට අර මහා වෙහෙසක් පීඩාවක් ඇවිල්ලා තියෙනවාද? දිවි තොර කරන වගේ වෙහෙසක් පීඩාවක් ඇවිල්ලා තියෙනවද? ඔය හැම එකක්ම ඔන්න ආලය, ප්‍රේමය මත පදනම් වෙච්ච දේවල්. ඒකට කියනවා great sources of suffering කියලා කියනවා. මෙන්න මේ වගේ දේවල්, ඔය ප්‍රේම සම්බන්ධතා වගේ දේවල්, දරුවෝ දෙමාපියෝ කෙරෙහි තියෙන ඇල්ම වගේ දේවල්, අන්න ඒවා නිකන් ලේසි පහසු දුක් නෙමෙයි අරගෙන ඉන්නේ. ඒ වෙනුවට මහා බන්ධන, මහා දිවි තොර කරන જાතියේ දුක් වේදනා තමයි අරගෙන තියෙන්නේ. ඒකනි කියන්නේ අර broken heart mimics the pain of a broken arm. අස්ථි වේදනා දැනලා තියෙනවා නම්, අතක් කැඩුනහම, අස්ථි බිඳුනහම කොයි වගේ වේදනාවක් එනවද කියලා දැනලා තියෙනවා නම්, අන්න ඒ වගේ වේදනාවක් එනවා හදවත බිඳුනහම. අර විදිහේ location එකක් අඳුනගන්න බෑ. මේක රිදෙනවා කියලා අඳුනගන්න බෑ. මුකුත් කරගන්න හැකියාවක් නැහැ. නමුත් අන්න ඒ වගේම වේදනාවක්, අස්ති බිඳුනා වගේ වේදනාවක් එනවා හදවත බිඳුනහමත්. අන්න ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් සහිතයි මේ ආලය ප්‍රේමය කියන දේවල්. එතකොට එහෙනම් අන්න මගේ ආලය, මගේ ප්‍රේමයක් යම් කිසි විදිහක තියුණාද, ඒක නැසුවා, ඒක පහව ගියා, අන්න ඒත් එක්කම මාරයත් නැසුනේ වෙයි කියලා බුදුරජාණන් වහන්සේ යම් කිසි විදිහක මතක් කිරීමක්, යම් කිසි විදිහක මේ ප්‍රතිපදාව ගැන වැඩි වැඩියෙන් පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඉතින් ඔක තමයි සිදුවීම. ඔක තමයි මේ අඳෝනාවට ලැබෙන ප්‍රතිඵලය. එතකොට මේ අඳෝනාවත් කොහෙන් ඉදිරිපත් වෙනවාද කියන යම් කිසි විදිහක ප්‍රශ්නකුත් තියෙනවා. එක්තරා විදිහක නිකන් අර වටපිටාවේ ඉන්න හාමුදුරුවරුන්ටත් විශ්වාසය තහවුරු කිරීමක් වගේ දෙයක් මෙතෙන්දී සිද්ධ වෙනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම දෙයක් සිද්ධ වෙනවා කියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, දැන් අපි අපේ ප්‍රතිපදාව ගමුකෝ. අපේ ප්‍රතිපදාව සාමාන්‍යයෙන් ඔය සිහිය පුරුදු කරනවා කියන අර්ථයෙන් තමයි අපි සිද්ධ කරන්නේ. ඒකට අන්න අලුතෙන් කෙනෙක්ට අපි කියනවා සති කියලා පාලි වචනයක් තියෙනවා. ඊට පස්සේ සිහිය කියලා සිංහල වචනයක් තියෙනවා. සතිය කියලා සිංහල වචනයක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් තියෙන්නේ සඳු දඟාරුවද බදාදා සතිය තමයි. ඊළඟට සතිමත් බව කියලා යම් කිසි විදියක හදාගත්ත වචනයක් අපි නිතර නිතර පාවිච්චි කරනවා. සති කියන පාලි වචනේ, ඊළඟට සිහිය කියන සිංහල වචනේ, මයින්ඩ්ෆුල්නස් කියන ඉංග්‍රීසි වචනේ. ඔන්න ඔය වචන තුනෙන් යම් කිසි හඳුන්වල දීමක් සිද්ධ කරනවා. දැන් පහුගිය දවසක ඊයේද කොහෙදොත් අන්න අලුත් පිරිසකට නිකන් මේක අඳුන්වලා දෙනකොට කොහොමද මේක අඳුන්වලා දෙන්නේ කියන එක හැම වෙලේම නිකන් අමුතු විදිහේ ප්‍රශ්නයක්. අලුත් පිරිසකට කොහොමද මේක ආමන්ත්‍රණය කරන්නේ කියන එක අමුතු විදිහේ ප්‍රශ්නයක්. අන්න විද්‍යාපීඨක හිරකරුවන් පිරිසක්. ඇයි හිරකරුවන් කියන්නේ? අයියෝ බුදුම දුකක් විඳින කට්ටියක්. ඒ කට්ටිය අන්න විද්‍යාපීඨේ ගුරුවරු වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපනය ලබන පිරිසක් කියනවා. මේ ඇතුළට ආවට පස්සේ එළියට යන්න දෙන්නේ නැලු. කඩේකට ගිහිල්ලා කෑම එකක්වත් ගන්න බෑලු. ඒ විදිහේ හැකියාවක් නැහැ. ඒතර මාස ගණනක් අර ආයතනය තුල හිර වෙලා. මේ මදිවට කන්න දෙනවලු මාසෙකටම 4800ක කෑම. ඉතින් දැන් බජට් එක කැපිලා කැපිලා ගිහිල්ලා අන්තිමට 4800 වැඩි වෙලා නැහැ, කෑමෙන් අඩු වෙලා. මේ බතුයි සම්බෝලයි. නැත්තම් බතුයි බතල මාළු, බතල මේ හොද්දකුයි, ඔය විදිහේ ඒවා තමයි කන්න ලැබෙනවා කියන්නේ. ඉතින් අර නිය හිරේ ගියා ලාභයි මං හිතන්නේ. හිරේ ගියා ලාභයි. මේ විදිහේ වෙහසක් පීඩාවක් සහිතව කල් ගෙවන කට්ටියක්. සාමාන්‍ය කැම්පස් වල එහෙම කාලය තිස්සේ කෑම කාපු කට්ටියට තේරෙන ඔය කෑම නැති වෙලා ඕකේගෙන වෙහස පීඩාව. ආයි නිකන් ලේසි පහසු වෙහස පීඩාවක් නේ මේක. ඉතින් මේ වගේ පිරිසකට කොහොමද ආමන්ත්‍රණය කළා මේක කියන්නේ? ලේසි නෑ. ඒගොල්ලෝගේ මානසිකත්වය ගන්න එක ලේසි නෑ. ඒ වයිබ්‍රේෂන් එක ආවේ නැති වුණාම වැඩසටහන නිකන් ආපූතු විකාර වෙලා යනවා, අල වෙලා යනවා. හොඳටම තේරෙනවා මේ පිරිස කනෙක්ට් වෙන්නේ නැහැ. මේ පිරිස ඉන්නේ අමූතු වෙහෙස පීඩාවක. මේ පිරිස ඉන්නේ අමූතු ලෝකෙක අතරමං වෙලා. ඒගොල්ලෝ සූදානම් නැහැ මේ වචනේ අහන්න. ඒගොල්ලෝ සූදානම් නැහැ මේ විදිහේ සැනසීමක් තියනවා කියලා පිළිගන්න. ඉතින් ඒ වගේ වෙහෙස පීඩාවකින් ඉන්න කෙනෙක්ට අපිට මේ වගේ බණක් ගිහිල්ලා කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා ඇත්තටම. දුක කියන එකත් යම් කිසි පමනකට තියෙනවා නම් තමයි මේක ගෝචර වෙන්නේ. එහෙම නැත්තම් අර බඩගින්න, එහෙම නැත්තම් අර විදිහට යම් කිසි ආකාරයක එළ දෙන්නු හොය හොය යන කට්ටිය ඈ එහෙමත් තියෙනවනේ. නැත්තම් අර විදිය ලේපිපාසිත මස් වැද්දෝ. ඉතින් අන්න බණ කිව්වා කියලා එච්චර ගෝචර වෙන්නේ නැහැ. යම් කිසි පමනකට මේක අහන්න සුදුසු මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ කෙනෙක්ට අපි මේක හඳුන්වලා දෙනවා. ආ මෙහෙනම් සිහිය මේ විදියට පිහිටවන්න, මේ අරමුණට සිහිය යොමු කරන්න කියන එක කියනවා. සාමාන්‍යයෙන් දැන් අර සිහියට ඔය ඒකාරෝ කියන වචනයත් එදෙනවනේ. ඒකාරෝ ඒකාරයක් ඇති. අර කරතරෝ දෙක කතාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ සක්මනත් ඇඳලා තමයි ඒක කියන්නේ. ඊට පස්සේ කියනවා මේ සිහිය කියන දෙයට, මේ සති කියන දෙයට ඒකාරෝ කියන වචනේ සමාන වචනයක් විදිහට පෙන්වුම් කරනවා. මේක මේ අරමුණක්කට එල්ල කරනවා. එල්ල කළ බැලුවාම ඒක තමයි අපේ ලෝකයේ බවට පත් වෙන්නේ. එතනින් පිට වෙන දෙයක් නැහැ. හුස්ම බැලුවොත් සුළු මොහොතකට වේවා, තප්පර කිහිපයකට වේවා, අරක තමයි අපේ ලෝකය. පියවර බැලුවොත් අන්න පියවරවල දැනීමට තමයි මේක එල්ල වෙන්නේ. ඒතර ඒක අරමුණක් රජ කරනවා. ඒක අරමුණකට එල්ල වෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් අන්න මෙන්න මේ අරමුණ රජ කිරීමක් සිද්ධ කරනවා. හුස්ම රජ කරනවා. එහෙම නැත්නම් මේ පියවරවලට දැනෙන දැනීම රජ කරනවා. ඒක තමයි අලුත් කෙනෙක්ට දැනෙන උපදෙස, දෙන සුදුසු උපදෙස. එයාට වනවල ගහන්න හොඳ නැහැ. එයාට කියන්න හොඳ නැහැ නිකන් මේ 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 නිකන් ඔහේ ඉඳලා බලන්න කියලා කිව්වොත් ඒක එච්චරම සුදුසු නැහැ. එයාට අර අරමුණට හිත නංවන්න කියලා කියන්න ඕනේ. ඒක දිහාවට එල්ල කරන්න කියලා කියන්න ඕනේ. මොකද ගහන තැන හරියට කියලා දෙන්න ඕනේ. අර මරේ කියන්නේ සාමාන්‍ය ඔය ගලක් කුඩු කරනකොට බිඳිනකොට ඒ කුළු ගෙඩියෙන් ගහන්න ඕනේ තැනක් තියෙනවා. වැඩ දන්නේ නැති කට්ටිය ගියාම අතපයත් අලාගෙන කුළු ගෙඩියත් කඩාගෙන ඈ නිකන් වෙහෙසිලා අපහසුතාවයක් තමයි. අපිත් ඉතින් ඔයගේ වැඩ කරන දවසක් මම තව කොල්ලෙකු එකතු වෙලා දැන් දවස් ගානක් තිස්සේ ගලක් බිඳිනවා. කුළු ගෙඩියෙන් ගහනවා ගහනවා, මේ ගල එහෙම බිඳෙන පාටක් නැහැ. ඊට පස්සේ කොහොම හරි දවස් 3-4ක් යනකොට පොඩි පතුරු පතුරු ගැලවිලා යනකොට දවසක් අලුතෙන් ආව මහත්තයෙක් අහනවා, මොකද්ද සොයින්නස ඔය කරන්නේ? ඉතින් අමාරුවෙන් නමුත් ඉතින් කිව්වා මේ අපි මේ මේක මේ පොඩ්ඩක් බින්දලා දාන්න හදන්නේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් දෙන්නකෝ කියලා අර කුළු ගෙඩිය ඉල්ලගෙන දැන් මේ මිනිස්සයා අර ගල එහෙ මෙහෙ කරනවා, හරවනවා. යකෝ තියෙන ඉදිරිය ගහපන් කියලා නිතෙන්නේ නැහැ, එහෙම කරන්නේ නැහැ. මේ වෙනුවට අන්න හරවනවා යම් කිසි විදියක, හෙට මෙහෙට පෙරලලා ආඩ තියලා යම් කිසි ආකාරයකට හැරෙව්වා. හරවල ඉවරලා අනේ එක කුළු ගෙඩි පාරයි ගැව්වේ, පදාසයක් ගැලවිලා බිමට වැටුණා. ඉතින් අර කලින් දවස් 3-4ක් ගල බිඳපු කට්ටියට ඉතින් පොළොව හාරගෙන හැඟවිලා යන්න ඕනි ගාන්ට අන්න විලි ලැජ්ජාවක් මතුවෙලා එනවා. අන්න මොකද උනේ? නියම තැනට පහර දුන්නා. ලොකු බලයකින් නෙමෙයි. අර හරි ඇංගල් එක, හරි ෆෝස් එක යොදනවා නියම මරේට ගහනවා. සුදුසු තැන්ට ගහනෝ. ඒ ගැහවා මාර ගල බිඳල වැටෙනවා. ඒ කහන දෙයක් නෑ. එතකොට මේ සංසාර ගමනත් නිකන් කනාවට ගහලා හරියන්නේ නෑ. හැමතැනම තල තල ගිහිල්ලා හරියන්නේ නෑ. එහෙම තැලෙනවා නම් මෙලහට තැලිලා ඔය තලපු තැලිල්ල හැටියට. එහෙනම් මේක අහවර වෙලා මෙලහට තලපු තැලිල්ල හැටියට. එහෙම වෙන්නේ නෑ. හරියටම ගහන්න ඕනේ තැනක් තියෙනවා. හරියට මේ ඇංගල් එකක් තියෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඒක තමයි මේ ප්‍රතිපදාව. අර විදියට අලුත් කෙනෙක් අපි කියන මේ අරමුණට හිත නංවන්න. වැඩි උස්ම ගණනක්, වැඩි පියවර ගණනක් බලන්න කියන තැනින් තමයි පටන් ගන්න. හැබැයි එහෙම බලාගෙන යනකොට මට තේරෙනවා මේ අරමුණේ විපරිණාමයක් තියෙනවා, වෙනසක් තියෙනවා. එහෙම නැත්නම් මේ පියවරවල වෙනසක් තියෙනවා, විපරිණාමයක් තියෙනවා කියලා මෙතනතර දැක ගන්න පුළුවන්. අන්න ඒක එක්තරා විදිහක පිං ඇති තැනැත්තෙට බොහොම සුළු කාලයකදී මතුවෙලා එනවා. පාරමී පිරිච්ච කෙනෙක්ට සුළු කාලයේදී මතුවෙලා එනවා. අන්න තියුණ හුස්මේ විපරිණාමය කියලා මෙයා ඇවිල්ලා ප්‍රකාශ කරනවා. තියුණ පියවරවල විපරිණාමය කියලා මෙයා ඇවිල්ලා ප්‍රකාශ කරනවා. ඔන්න විපරිණාමය දකින්නවා කියන්නේ අන්න මේක මේ ගල බිඳෙන සූදානම්. ගල බිඳෙන සූදානම් හරි ඇංගල් එකට හරි බලෙන් ගැහුවොත් මේක බිඳිලා වැටෙනවා කියන සලකුණ තමයි ඕක. ඒ සලකුණ ඉදිරිපත් වෙලා එනකොට අන්න තේරෙනවා මේ සිහිය කියන එක යම්කි සිද්ධියක විපරිණාමයකට ලක් වෙනවා. කලින් අර අරමුණට නංගලා දරාගත්ත සිහිය දැන් වෙන වෙන අරමුණු පැවතුනත් අන දිගට පවතිනවා කියන ශක්තිය මේ තැනැත්තා දැන හඳුන ගන්නවා. ඒකේ හොඳ සලකුණක් තමයි අන්න අර හුස්මට දාලා තියුණ සිහිය හිතිරි වලට ගිහිල්ලා නැවතත් හුස්මට එනකොට හුස්මේ වෙනසක් නැහැ. හුස්මේ වෙනසක් නැහැ. අතරමැදදී කෙලෙස් රැස් වෙලා නැහැ. අතරමැදදී සිහිය බිඳිලා නැහැ කියලා අපිට දකින්න පුළුවන්. අන්න මොකද උනේ? අර විදිහේ විපරිණාමයකට ප්‍රතිපදාව ලක් වුණා. අරමුණු මාරු වුණාට සිහිය දිගට පවතිනවා කියන ශක්තිය මතුවලා ආවා. ඒකත් එක්ක මේ ලෝකය බොඳ වීමකට ලක් වෙනවා. මේ ලෝකයේ යම්කිසි විදියක මහා නිකම් මූසල ගතියක්, මුස්පේන්තු ගතියක් වගේ දෙයක් මතුවලා එනවා. අන්න ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මගේ ආලයක් තියුණාද මේ අරමුණු වලට? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මනසට අරමුණු වෙන අරමුණු විදිහට මේ ආලයක් තියුණාද මගේ? අන්න ඒක වෙසෙසින් පහව ගියේ වෙයි. ඔන්න ඕක තමයි මායාගේ අභාවය. ඕක තමයි මායාගේ නැසීම. ඉතින් මායා ඇවිල්ලා විවිධ චෝදනා, යෝජනා ඉදිරිපත් කරනවා. අන්න ඕක තමයි තියෙන්නේ. ඒ චෝදනාව කේ අඳෝනාව තමයි මේ හිත තුලින් එන අඳෝනාව. කියනවා ආරයාගේ ප්‍රතිපදාව නම් යනවා වගේ මගේ කියන්නේ නැහැ වගේ කියලා කියනවා. එහෙම නැත්නම් මේක අතහැරලා දාලා වෙන මොකක් හරි එකක් කෑ ගිහිල්ලා බඩ දාගත්තොත්, බඩ පුරව ගත්තොත් හොඳයි කියලා කියනවා. එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානේ හරි නැහැ, වෙන තැනකට ගියොත් හොඳයි කියලා කියනවා. ඔන්න ඔය විදිහේ නොයේකුත් යෝජනා චෝදනා කියනවා. මොකද්ද මේ කියන්නේ? මහාන එහෙ නැත්නම් මේ යෝගිය ඔබ මාගේ මල පුඩුවෙන් නොමිදුනේ වෙයි කියන එක තමයි මාරය ඇවිල්ලා නැවත නැවත කියන්නේ. තමුන්ගේම හිත තුලින් නැగిලා එන මාරයෙක් අන්න ප්‍රකාශ කරනවා තාම මිදිලා නැහැ. තාම මිදිලා නැහැ කී කිය නැවත නැවත ප්‍රකාශ කරනවා. නැවත නැවත අඳෝනාවක් ඉදිරිපත් කරනවා. ඉතින් ඔය අඳෝනාව පහ කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට ගුරුවරයෙක් නැවත නැවත මතක් කිරීමක් සිද්ධ කරනවා ඔය අඳෝනාව පහ කිරීම සඳහා. එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේලා පිරිසකට නමුත් ඒ විදිහ මතක් කිරීමක් තමයි. මේ ඔඩියන්ස් එකට කතා කරන්නේ මාරයට නෙමෙයි. මේ ඔඩියන්ස් එකට මතක් කරනවා නෑ ඔබ මේ විදිහේ මිදීමකට ලක් වෙලා, ඔබ මේ විදිහේ සැනසීමකට ලක් වෙලා කියලා ප්‍රකාශ කරන මතක් කරනවා. ඇයි එහෙම මතක් කරන්නේ? රහතන් වහන්සේ කෙනෙක්ට එහෙම මතක් කරන්න ඕනේද කියලා ප්‍රශ්නෙකුත් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නේ අපි මේ විදිහට විසඳමු. දැන් අපි අපේ ප්‍රතිපදාව ගත්තොත් අන්න යම්කිසි ආකාරයක වෙනස දැනෙන්නේ කාලෙත් එක්ක තමයි. එකපාරට ඩොග් ගාලා නිකන් එවලෙම මේ ඔන්න වැඩියා, ඔන්න ගියා කියලා එහෙම වෙනසක් දැනෙන්නේ නැහැ. මේ තැනතර තේරෙනවා කාලෙත් එක්ක තමයි මේ වෙනස දැනෙන්නේ. වෙනස වෙලා නමුත් දැනෙන්නේ කාලෙත් එක්ක. ඒතර අපි හිතමු මේ විදිහ දෙයක් හිතවිලි වලින් බාදයි කී කී අඳෝනා නග නග ඉන්න කෙනෙක්, අර විදිය මායාගේ අඳෝනා නගන කෙනෙක් අන කාලයක් තිස්සේ මේක පුරුදු කරගෙන 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 යනකොට මෙයාට තේරෙනවා හුස්මේ තිවිලා හිතවිලි වලට ගියා වෙනසක් නැහැ. ඒක ගැන වෙහෙසක් ගත්තේ නැහැ. නැවතත් හුස්මට ආවා අර හිතවිලි පිළිබඳ වෙහෙසක් නැතුව. එහෙම නැත්නම් හොඳට තේරෙනවා අන්න අපි හිතමු මෙහෙම භාවනා කර කර ඉන්නකොට කට්ටිය සද්ද කරනවා සද්ද කරාම මලපයින්නවා නැත්නම් පඩිනවා පැද්දාම මලපයින්නවා යකෝ මේ වෙලාවේ ඇවිල්ලා මේ මොකද පඩින්නේ කියලා ওই විදිහේ අදහසක් මතුවෙලා ඉන්න පුළුවන් ඒක සාමාන්‍යයි ඈ එතකොට එහෙම කරගෙන යනකොට අන්න කෙනෙක් දවසක තේරුම් ගත්තා ඒ කරන උණ වෙලාවෙත් තේරෙන්නේ නැහැ උණ වෙලාවෙත් දැනෙන්නේ නැහැ නමුත් පස්සේ වෙලාවක තේරෙනවා මම වාඩි වෙලා ඉන්දියා කවුරු හරි සද්ද කරා නමුත් මගේ සිහියට බාධාවක් ආවේ නැහැ අර විදිය වෙහෙසක් පීඩාවක් මගේ හිත තුල නැగిලාවේ නැහැ කියන එක පහුවෙලා තමයි තේරෙන්නේ ඒක එන්නේ තැපෑලෙන් තමයි ඒ හඳුන ගැනීම එන්නේ ඉතින් ඕක අපේ ප්‍රතිපදාවේ අපි දැකිලා තියෙන දෙයක් සාමාන්‍ය පුරුදු කරන කෙනෙක් දකින දෙයක් වෙනස වෙනවා වෙන්න පුළුවන් කොයි වෙලාවේ හරි නමුත් ඒක තේරෙන්නේ අර විදිය වෙහෙසක් පීඩාවක් ආපු වෙලාවක අර විදිහේ ප්‍රශ්නයක් ආපු වෙලාවක තමයි තේරෙන්නේ ආ ඇත්තටම ඒ විදිහ දෙයක් වුණා මට ගැටලුවක් ආවේ නැහැ. ඊදර ප්‍රශ්නයක් වුණා මම එච්චර ලොකු වෙහසක් ගත්තේ නැහැ ඒක හැම අමතක වෙලා ගියා. කෙනෙක් මොනවදෝ කිව්වා අමතක වෙලා ගියා කියන දැන ගැනීම ටිකෙන් ටික මේ කෙනාට ලඟ වෙලා එනවා. ඒ ලඟ වෙන්නේ පසු වෙලාවක. පස්සේ කාලෙක අර වෙහස පීඩාව දැනෙන වෙලාවක තමයි ඒක තේරෙන්නේ වෙහසක් ආවා නමුත් ඒ විදිහිත් වේදනාවක් පීඩාවක් මට දැනුනේ නැහැ කියන වෙනස ස්ථාවර වීම මේ තැනත්තට දැන හඳුන ගන්න පුළුවන්. එතකොට ඔන්න ඒ ස්ථාවර වීම අර වෙනස වෙන වෙන අවස්ථාවේදී නෙමෙයිනේ තේරෙන්නේ. කාලය තිස්සේ භාවනා කළා වෙනස වෙලා තියෙන්නේ. දවස දවස පියවර පියවර එකතු වෙච්ච ගොඩක ප්‍රතිඵලය තමයි මේ පේන්නේ. නමුත් මේ ප්‍රතිඵලය පේන්නේ කාලෙත් එක්ක වෙන දවසක පේන්නේ. අර විදියට අපි කියනවා bite size pieces of mindfulness. කන කන බත් කටක්, මදින මදින දතක් පොඩ පොඩ මේ තැනත් එකතු කරනවා. සතෙන් සතේ රුපියෙන් රුපියල ටික 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 කොහොම කොහොම හරි අර ඉතුරු කිරීමේ ගිනුමකට දා ගන්නවා. බැලුවාම ලොකු වටිනකමක් පේන්නේ මොකද්ද? අපා මේ පියවරක් තියෙන එක සිහියෙන් බැලුවයි කියලා මොකද්ද මේ ගැටි වටිනකම? මේ දතක් මැද්දා සිහියෙන් කියලා මොකද්ද මේ ඇති වටිනකම? ඉඳලා හිටලා ඔෆිස් එකේ වැඩ කරනකොට හරි ඇස් දෙක පියාගෙන හුස්මත් දෙකක් ගත්තා කියලා මොකද්ද මේකේ වටිනකම කියලා ඒකට සාමාන්‍ය නිග්‍රහ කරනවා. මේ රුපියල දෙකේ ඒවා එකතු කරලා මොනව කරන්නද කියලා කියනවා. සතයක් නම් දැන් කොහොමත් එකතු කරලා වැඩක් නැහැ කියලා කියනවා. නමුත් අන්න අර සතෙන් සතේ රුපියෙන් රුපියල එකතු කරගෙන කරගෙන ගියොත් අන්න මොකද වෙන්නේ? ඒ අනු ගණන් වලනේ ඔය සතෙන් සතේ එකතු කරන්න පටන් ගත්තේ. දැන් සතෙන් සතේට අවුරුදු 40ක් විතර වෙනවා. එතකොට ලොකු ගාණක් අන්න බැංක account එකක එකතු වෙලා තියෙන්න පුළුවන් ඒ විදිහට එකතු කරා නම්. බංකොලොත් රටක ඉතින් account වල තියෙන සල්ලි වලින් වටිනකමක් නැහැ. ඒක වෙනම කතාවක්. කෙසේ නමුත් අන්න අර විදිහට එකතු කරගෙන ගියාම අන්න අර දන්නේම නැතුව කාලෙත් එක්ක ලොකු වටිනකමක් ලොකු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. අන්න ඒකතු වීමේ ප්‍රතිඵලය දකින්නේ අපි පස්සේ දවසක. ඔන්න තේරෙනවා එකපාරට අන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා මගේ හිත දුකක් ගත්තේ නැහැ. සද්දයක් ආවා ඒකෙන් මගේ සිය කැඩුනේ නැහැ. හිතවිලි ඇවිල්ලා ගියා මගේ හුස්මේ වෙනසක් වුණේ නැහැ. කියන රියලයිසේෂන් එක කියලා අපි කියමුකෝ. අන්න රියලයිසේෂන් එක එනවා පස්සේ දවසක. එතකොට අන්න සාමාන්‍ය අපිට ওই ණය ක්‍රමයට හිතා ගන්න පුළුවන් රහත් උනත් සමහර විට සෝවන් උනත් සමහර විට. ආවේ උන වෙලාවේ දැනෙන්නේ නැතු ඇති. ඈ පස්සේ තේරෙනවා ඇති මොකද්ද වුණා නම් තමයි අන්න කරදරයක් බාධකයක් එනකොට කෙනෙක් ඇවිල්ලා හොඳට කුණුවarpෙන් දෙකක් කිව්වහම අන්න තේරෙනවා මොකද බැන්නට මොකද මගේ හිතේ වෙහෙසක් ගත්තේ නැහැ මේ විදියට මාගේ ආලයක් තියුණාද මේ අරමුණ වලට අන්න ඒක වෙසෙසින් සිඳිලා ගියා කියන බුදුරජාණන් වහන්සේගේ වචනම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එන්නේ ඒ විශ්වාසෙ දිනු වෙලා නැති වෙන්න පුළුවන් මේ පිරිසට තාම ඒ විශ්වාසය දිනු වෙන අවස්ථාවක් තාම නොලැබුණා වෙන්න පුළුවන් මේ පිරිසට තාම. අන්න ඒක නිසාද කොහෙදෝ අන්න අර කමඨාන් සුද්ධ කිරීමක් වගේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ආමන්ත්‍රණය කළා කියනවා. මගෙත් මේ විදිහ බන්ධනයක් තියුණාද ඒක මම බින්දලා දැම්මා. උඹලගෙත් මේ විදිහ බන්ධනයක් තියුණාද උඹලත් ඒක බින්දලා දාලා තියෙන්නේ. මේ මාරණේ වගේ අඳුනාව ඇහුණට අදාළ නැහැ. මේ හිත හෙව්වට තව තව මොන මොනවා හරි ටිකක් ඕනේ. තව තව ලං කරගන්න ඕනේ කියලා මේ හිත හෙව්වට අදාළ නැහැ. අදාල නැහැ මේ වෙනස මේ පරිවර්තනය වෙලා කියන විශ්වාසය මේ හාමුදුරුන්ට තහවුරු කරන මොකද ආපහු කමටහන සුද්ධ කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැති වෙන්න පුළුවන් ගියා ගියාම ඉතින් ආපහු දැක ගන්න හම්බ වෙන්නේ නැහැ නේ සාමාන්‍ය රහතන් වහන්සේලා වගේ කට්ටිය ඒකනේ ක්‍රමවේදී ඒක තමයි යම් කිසි අහන්න තියෙන ක්‍රමවේදී පැදුරටත් නොකිය ගියාම ආපහු කොහෙ ගියාද මොනව වුණාද කියලා නැහැ ඉතින් මොකද කරන්නේ අර ගෙදර තියෙන මොහොමකට තමයි කට්ටිය තඩි බාන්නේ නිකම් ගියපු මුවවල්ලා ගන්න බෑ. ඉතින් අහුවෙන එකෙට අනිනවා. ඒක තමයි ක්‍රමේ. ඒ තමයි කට්ටි කරන්නේ. කෙසේ නමුත් අන්න ඒ විදිහේ යන පිරිසකට, නික්ම යන පිරිසකට විශ්වාසය තහවුරු කිරීමක්. ඇත්තටම විශ්වාසය තහවුරු කරන දෙයක් නෑ. වැඩේ වෙලා ඉවරයි. නමුත් අන්න නැවත නැවත මතක් කරනවා. මොකද මේක තාම මේගොල්ලෝ අත්දැකලා නැති වෙන්න පුළුවන්. අර විදිහේ කර්කශ පරිසරයකට ගමකට ගිහම තමයි ඒක තේරෙන්නේ. අන්න මගේ හිත මේ විදිහේ වෙහසක් ගත්තද දැන් වෙහසක් ගන්නේ නෑ. ඈ අර විදිහේ අපි කියමු රූප ස්වභාවයෙන් යුතු යම්කිසි කාන්තාවක්, ලස්සන කාන්තාවක් දැක්කහම තමයි තේරෙන්නේ මේ විදිහේ ප්‍රේමයක් තියුණාද ඒක තවදුරටත් නෑ කියන දැනීම තියෙනවා. ඉතින් ඒකනේ අර පින්දපාතේ වඩිනවා හාමුදුරුවෝ පාර මැද ගෑණියෙක් එළුවෙන් කියන්නේ අවම ඇඳුම් සහිතව නර්තනයක ඉදිරිපත් කරනවා, නර්තනයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ හාමුදුරුව ඒ පිරිස අතරින් යන්නේ හැරුණේ නෑ. හැබැයි හැරෙන්නත් පුළුවන්, හැරෙන ඔප්ෂන් එකට ගියේ නෑ. ඒ වෙනුවට පිරිස අතරින් ගියා. අන්න බලනවා මෙන්න මේ මහා මග එළල තියෙන මලපුඩුවක් වගේ මේක. ඔය විදිහේ මලපුඩු කොච්චර නම් අපිට දකින්න ලැබෙනවද? අන්න මගේ හිත තුලින්ම මේක ගැන ආලයක් ප්‍රේමයක් මතුවලා එනවා. අන්න නමුත් ඒ ආලේ ප්‍රේමය මතුනේ නැති දවසට අන්න ඒ ප්‍රශ්න ඉවරයි. ඒ විස ආලය ප්‍රේමය නැසිලා ගියා. ආයි මායාවත් ඒත් එක්කම නැසිලා ගියා. අන්න ඒ විදිහේ වෙනසක්, අන්න ඒ විදිහේ පරිවර්තනයක් පිළිබඳ අඳෝනාවක් තමයි මේ තියෙන්නේ. ඒ අඳෝනාවට බුදුරජාණන් වහන්සේ විශ්වාසය තහවුරු කිරීමක් සිද්ධ කරනවා. එන වැඩි හරි ස්ථිරව හරි මේ විදිහට මෙන්න මේ ඇතුළත යම් කිසි ප්‍රේමයක් කාලයක් තියුණාද ඒක නැති වුණා. මලපුඩුවක් තියුණාද ඒක නැති වුණා. මාර බන්ධනයක් තියුණාද ඒක නැති වුණා. මාරේ කිඳියද මාරයා නැසුණා කියලා ප්‍රකාශ කරනවා. ඒක මගේ වගේම උඹලගේ සිද්ධ වුණා. ඒක නිසා ඕන තැනක බය නැතුව ඔබට යන්න පුළුවන්. ඕන දිහාවක ගිහිල්ලා මේ ලෝකෙට මොහොන දෙන්න පුළුවන්. ආයි තවදුරටත් හොයන දෙයක් නැහැ. තවදුරටත් ආරක්ෂක සංවිධාන නැහැ. ඒව අවශ්‍ය නැහැ. මොකද අර ස්වභාව ධර්මෙම කොටසක්. ස්වභාව ධර්මෙම කොටසක්. ස්වභාව ධර්මෙම කොටසක් වුණාට පස්සේ අලුතෙන් ආරක්ෂක සංවිධාන අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් කියනවා මොකද්ද? ආ කියනවා නිකන් මේ යුනිවර්ස් එක, මේ ස්වභාව ධර්මය මා ගැන බලනවා, මං ගැන අපේක්ෂාවෙන් ඉන්නවා කියලා ඔය විදිහේ අදහස් ප්‍රකාශ කරන කට්ටිය ඉන්නවනේ. එහෙම එකක් නෑ. ඔය ගං අතුරක් වගේ ආපු වෙලාවක එලින්ම අල්ලගෙන යන විදිහට හිතා ගන්න පුළුවන්. එහෙම එකක් තිබිලා නෑ කියලා. ස්වභාව ධර්ම එහෙම එකක් නෑ. යම් කිසි දෙයක් ක්‍රියාත්මක වෙනවා. ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. සුනාමි ආවම ඔය 50000ක් අරගෙන ගියේ තෝරන්නේ බේරන්නේ මුකුත් නැතුව. අගේට කෝච්චීන කුඩික ඔක්කොම ලරංගි එහෙම අරගෙන යනවා. එතකොට එන්නේ ඒකෙම කොටසක් වුණොත් කෙනෙක්. ඒකෙන් වෙනම පැවැත්මක් වෙනුවට, ඒකෙන් ස්වායත්ත පැවැත්මක් වෙනුවට අන්න ඒකෙම කොටසක් වුණොත් එයාට තවදුරටත් මරණයක් පනවන්න දෙයක් නැහෙනි. එයාට තවදුරටත් මැරෙනවා කියලා සංකල්පයක් මතුවෙලා ඉන්නේ නැහැ. අන්න ඒ වෙනස තමයි මේ කියන්නේ. එතකොට සාමාන්‍ය අපි කියන මොනවද අර සොහොන් කොත්තල ගහන්නේ මොකද්ද? රෙස්ට් ඉන් පීස්. මලාඩ පස්සේ සාමදානෙන් සැතපෙන්න කියලා තමයි කියන්නේ. මලාට පස්සේ තමයි ඒක කියන්නේ. දැන් නිවන උනත් එහෙමනේ. ඔය මරණ දැන්නීම් මෙහෙම දැක්කහම මේ බේබද්දෝ මුළු ජීවිත කාලෙම එහෙම ගත කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔය මේ සල්ලාලයෝ මලාට පස්සේ ගහනවා නිවන් ගියා වගේ තමයි බෝඩ් එක ගහලා තියෙන්නේ. ඉතින් රෙස්ට් ඉන් පීස් කිව්ව හැකි මේ විදියට නිවනම සාක්ෂාත් කරගන්නවා කියලා කිව්ව හැකි. අන්න මලාට පස්සේ පැනවීමක් විදිහට ඉදිරිපත් කරනවා. නමුත් ඒක නෙමෙයි මේ ප්‍රතිපදාව. ලිව් ඉන් පීස්, රෙස්ට් ඉන් පීස් නෙමෙයි ලිව් ඉන් පීස් කියලා තමයි කියන්නේ. මොකද මැරෙන්න කලින්ම මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්න ඕනේ. මැරෙන්න කලින්ම මෙන්න මේ මායාගේ මලපුඩුව බිඳලා තියෙන්න ඕනේ. එතකොට එයා ජීවත් වෙන්නෙම විවේකෙක, ජීවත් වෙන්නෙම සැනසීමක. යාට තවදුරටත් මරණය කියන එක එහෙම ලොකු අදාළ දෙයක් නෙමෙයි. ඒක අදාළ සිදුවීමක් නෙමෙයි. මරණයෙන් මත්තේ සමාදානෙන් සැතපෙන දෙයක් නෑ. මොකද හේතුව දැනටම සමාදානෙන් තමයි සැතපෙන්නේ. ඒ විදිහේ වෙනසක් මේ තැනත්තා ලංකරගෙන තියෙනවා. ඒ විදිහේ සැනසීමක් මේ තැනත්ත ලංකරගෙන තියෙනවා. අර හිත තුළ තියෙන ආලය ප්‍රේමය තමයි මේ බිඳලා තියෙන්නේ. හිත තුළ තියෙන අර මලපුඩුව තමයි මේ බිඳලා තියෙන්නේ. අර නිකන් අර නිකන් අමුතු කතාවක්, ඔය ඉස්සර කාලේ වෙච්ච කතාවක්. අර හාමුදුරු කෙනෙක් සමිත කියලා තමයි මේ හාමුදුරුවන්ගේ නම. මොකද්ද සමිත කියන්නේ? අතැම්පත් තැනැත්ත, විවේක තැනැත්ත, සාමෙන් ඉන්නවා වගේ අදහසක් කියමුක අපි මේකට ගැලපෙන විදිහට. එතකොට එහෙම සුදු හාමුදුරු කෙනෙක්, සුදු හාමුදුරුවෝ පැවිදුණාම ලේසි නෑ, සුදු කට්ටියක ගනුදෙනු කිරීම ලේසි නෑ. ඉතින් ඔය තායිලන්තේ ඉඳලා, තායිලන්තේ ගුරුවරයෙක් ගාව ඉඳලා මේ ගුරු හාමුදුරුවන්ට මේ හාමුදුරුවන්ගේ දිරවන්නේ නෑ. අඳුනල දෙනවා ගෝලයෙක් මේ අරගෙන ඇවිල්ලා, මෙන්න අලුත් සුදු හාමුදුරු කෙනෙක්, මේ හාමුදුරුවෝ අපිත් එක්ක බණ භාවනා කරන්න ඇවිල්ලා තියෙන මේ සමිත, මෙයාගේ නම සමිතද මෙයාගේ නම කියලා අහනවා. මේ කියන්නේ නිකන් සමාදානෙන් ඉන්න කැමති කියන අදහසින්ද, නැත්නම් එහෙම කැමති නැහැ කියන අදහසින්ද මෙයාට දාලා තියෙන්නේ මේ නම කියලා අහනවා. ඉතින් ඒ විදිහේ යම් කිසි විදියක නිකන් ප්‍රතික්ෂේප කිරීමක් වගේ ස්වාමීන් වහන්සේ සිද්ධ කරනවා. කොහොම හරි ඉතින් එතනත් කාලයක් ඉඳලා, මාස කිහිපයක් ඉඳලා අන්තිමට මේ හාමුදුරන්ට වැඩක් නැහැ, මෙතන හරියන්නේ නැහැ කියලා අන්න අර ඇතුළත තියෙන බන්ධනේම තමයි ඉතින් ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා 80 ගණන්වල කොයිද ඔය කැලෑවක කොහේ හරි භාවනා කළා, ඔය විදිහේ කල්ගත කළා, අන්න අන්තිමට අලි ගහලා මැරෙනවා. ඊට පස්සේ ඒ ප්‍රවෘත්ති යනවා අන්න තායිලන්තෙට මේ ගුරු හාමුදුරන්ට. දැන් නම් ඇත්තටම සමාදානෙන් සැතපෙන්න පුළුවන්. මලාට පස්සේ නම් අන්න දැන් නම් ඇත්තටම සමාදානෙන් සැතපෙන්න පුළුවන්. මොකද ජීවත් වෙන තාක්කල් එහෙම සාමයක් තිබුණේ නැහැ. පැවිදි වෙලාවත් හාමුදුරු කෙනෙක් වෙලාවත් අන්න එළවීමක් මිසක් සැනසීමක් ලං කරගන්න බැරි වුණා. ඉතින් මරණයෙන් පස්සේ වත් පුළුවන් ඇති කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා, රෙස්ට් ඉන් පීස් කියලා. නමුත් ඇත්තට මේ ප්‍රතිපදාව කියන්නේ මරණයෙන් මත්තර දාන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ලිව් ඉන් පීස් කියන වෙනස, පරිවර්තනය තමයි තමුන් තුළ සිද්ධ කරගන්න ඕනේ. ඒ පරිවර්තනය සිද්ධ වෙනවා අර විදියට, මෙන්න මේ මගේ ආලයක් මේ අරමුණු වලට තියුණා දෙයක බිඳලා දැම්මොත් අන්න එතනත්ත සමාදානයට පත් වුණා. එයාට මැරෙන්න දෙයක් නැහැ, මැරෙන්න නැතුවම විවේකයකට සැනසීමකට පත් වුණා. අර විදිහේ වෙනසක් හිත තුළ ඇති වුණා කියන ශක්තිය මත වෙලා එනවා. ඉතින් එන්නේ සඳහා යම් කිසි විදිහක විශ්වාසය දියුණු කිරීමක්, එන්නේ සඳහා මගේ පෙන්වීමක් වෙන්න ඇති මගේ කියවීම හැටියට මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ. ඒකට අර අඳෝනාවත් ප්‍රයෝජනෙට ගන්නවා, ඒ වේදිකාවට ආපු ඒ ප්‍රශ්නෙත් ප්‍රයෝජනෙට ගන්නවා. ඒ ප්‍රශ්නේ ප්‍රයෝජනෙට අරගෙන මේ පිරිසට විශ්වාසය තහවුරු කරනවා, උඹලා මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ, උඹලට ආපහු මේකේ දෙයක් නැහැ, මේකේ තව දෙයක් ඉතුරු වෙලා නැහැ. අන්න ඒක නිසා මේ ලෝකෙට ගිහිලා බලන්න, මේ මිනිස්සු එක්ක ගැටිලා බලන්න, මේ විවිධ අවස්ථා වලට මුහුණ දීලා බලන්න, තවදුරටත් ඔය හිතේ මේ විදිහේ බන්ධනයක් නැහැ කියන විශ්වාසය තහවුරු කරලා මේ පිරිසව බුදුරජාණන් වහන්සේ මුදා හරිනවා. එහෙම නැත්නම් මේ පිරිසට චාරිකාවේ හැසිරෙන්න කියලා ආරාධනාවක් සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය කතාවත් එක්ක අද දවසේ අපි මේ ධර්ම දේශනාව අවසන් කරමු. ඉතින් මේ ගත කරපු වෙලාවත් අපිටත් මෙන්න මේ හිතල තුල තියෙන අපි එක එක්කෙනාට මේ හිත තුල තියෙන ආලය, එහෙම නැත්නම් මේ මායාවේ මලපිඬුව, මලපුඬුව බිඳින්න විනාශ කරන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. පාලි
අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කරන්න මම
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතුමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව චතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං චින්නකිර්තං මුදරං දුල්ලබේන මයාලදම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන් දයාවාසං බුද්ධපුතං නමාමහං. සාදු සාදු
සෝපත්තේවා සෝපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.